හොඳයි. අද දිනත් අපි මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්ින් පවත්වන ඒ ධර්ම සාකච්ඡාවේ දෙවැනි කොටස ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා අපි ඉතාම ගෞරවයෙන් පාද නමද ආරාධනා කරන සිටිනවා අපගේ ගෞරවනීය තනමල්විල ඥානවිමල ස්වාමීන් වහන්සේටත්, ගෞරවනීය කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම ගෞතමණීය මාතලේ අමතදස්සී ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාටත් අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින මේ ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. රවි මහත්මයා, ඔබතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හැම දෙනාටම අද අපි සූදානම් වෙන්නේ අපිට මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මත කරපු අර්ථය තවදුරටත් මත කරන්න උත්සාහ කරන අවසර අපේ ලැබු යනවම දස්සි ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙන ඒ අර්ථ මත කරගන්න සාකච්ඡාව තවදුරටත් රැගෙන යන්න ඉතින් හැමදාමත් අපිට උදව් උපකාර කරන ඒ ස්වාමීන් වහන්සේලා තුන්නමම විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලා හැමදෙනා වෙනුවෙන් දෙපා නමස්කාර පූර්වකව අදත් පිළිගන්නා මේ සාකච්ඡාවට අපි ආරම්භ කිරීම සඳහා කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි.
සියලුම ස්වාමීන් වහන්සේලාගෙත් වන්දනා කරනවා. කොග්ගලගේ මාත්‍ය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මට පොඩි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ අපේ රත්නසාර ස්වාමීන් වහන්සේත් මේ ප්‍රශ්නේ තමයි ලොකු ස්වාමීන් වහන්සේට යොමු කළ ඊට සමාන ප්‍රශ්නයක්. දැන් අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ කියනවානේ මේ දැන් ප්‍රායෝගික යෙදීම, දැන් අර ගොඩක් දේශනාවල කෝප්පයක් තියෙන තැන අපි කොහොමද අපේ සංකල්ප වලින් තොරව මේ කෝපය හඳුනාගන්නේ කියන එක. එතකොට දැන් ඇත්තට මේක දැන් කෝපය කියලා ලේබල් කළොත් ඒක 100%ක් ඒක සංකල්පම තමයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවනේ ඒක 100%ක්ම සංකල්ප වෙන්න බෑනේ. මොකද කෝපයක් කියලා දෙයක් අපිට හම්බ වෙනවනේ. අනිත් එක අපිට මවා ගන්න බෑනේ. කියන්නේ වතුර බොන්න මවාගත්තු කෝපෙකින් බෑනේ. එතකොට ඒක විමසන්න කියනවා. එතකොට ඒක දැන් කෝපේ පැත්තට යෙදලා විමසන්න ගත්තාම මේ පොඩ්ඩක් නිකන් අර ඒ විමසීම ඇත්තටම කොහොමද කෙරෙන විදිය හරිද දන්නේ නැහැ. ඊට පස්සේ එක තැන කැරකෙන ගැටයක් වගේ තේරෙනවා. පොඩ්ඩක් ඒ ගැන අදහසක් හරි යොමු වෙන්න ඩිරෙක්ෂන් එකක් හරි යොමු කරන්න පුළුවන් නම් ගොඩාක් පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේදී අපේ ගෞරවනීය ගුරුදේවයන් වහන්සේගේ සාකච්ඡාවෙන් අවවාද අනුශාසනාවෙන් අනතුරුව සිද්ධ කරන සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරන්නටයි මේ අවස්ථාවේදී මේ සාකච්ඡාව සඳහා පූජනීය මාතලේ අමතදස්සී ස්වාමීන් වහන්සේත්, ඒ වගේම හතරලියද්දේ රතනසාර ස්වාමීන් වහන්සේත්, ඒ වගේම සහෝදර ස්වාමීන් වහන්සේලත් සම්බන්ධ වෙනවා. මේ වෙලාවේදී ඒ සුනිල් මහත්මයා යොමු කරපු ප්‍රශ්නයත් එක්ක වඩාත් කරුණු සවදුරටත් තීව්‍ර කරලා කතා කිරීම සඳහා අපේ අමතදස්සී ස්වාමීන් වහන්සේට බොහොම කරුණාවෙන් අදහසක් ඉදිරිපත් කරන්න කියන රතනසාර ස්වාමීන් වහන්සේටත් ආරාධනය කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා අදහස් දක්වා මේ සම්බන්ධයෙන්
තෙරුවන් සරණයි. මම කියන දේ ඇහෙනවද?
පැහැදිලි සංහංශ.
හොඳයි. ආචාර්ය මහත්තයට, උපාධ්‍ය මහත්තයට නමස්කාර වේවා. වැඩිම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සුනිල් මහත්තයාට ප්‍රශ්නෙත් එක්ක අදහසක් ඉදිරිපත් කරන්න. ඇත්තටම දැන් මෙතන අපි බලන්න ඕනේ මහත්තයා, දැන් කල්යාණ මිත්‍රයෙක් අපිට යමක් පෙන්නන්නේ අපි මේ හිතන කාරණාවකින් හරි මොකක් හරි පෙන්නන කරුණකින් හරි අතරමං කරන්න නෙවෙයි. එහෙනම් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ එතන ඒ කෝපය කියන කාරණාවක් උදාහරණයකට අරගෙන ඒකින් කියන්න හදන කාරණාව ඉස්සෙල්ලා ගෝචර කරගන්න. එතකොට තමන්ගේ සංකල්පවලට සංකල්ප වලින් නැතුව මේක විග්‍රහ කරන්න පුළුවන්ද කියලා මේ මහත්තයා විග්‍රහ කරපු ටිකේදී තිබ්බා. ඊට පස්සේ කිව්වා සංකල්පයෙන් එහෙනම් වතුර බොන්නත් පුළුවන් වෙන්න ඕන කියලා. එතකොට ඇත්තටම එතන ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ දැන් අපිට ලෝකේ ප්‍රතිපදාවක් අපිට කොමන හෝ විදිහකට කල්යාණ මිත්‍රෙක් වෙන්නන්නේ ලෝකේ ඉන්න කෙනෙකුටනේ. එතකොට දැන් මහත්යාගෙන ඉදිරිපත් කිරීම තුළ තිබ්බා අපිට සංකල්පයක් තමයි කියන්නේ. එතකොට සංකල්පයක් තුළ ජීවත් වෙන මේ ඇත්තක් කියලා අරගෙන ජීවත් වෙන අයට ඒකෙන් තොරව ධර්මයක් කියන්නත් බෑනේ. අනිත් එක ලෝකයේ දෙයක් පැහැදිලි කරන්න දෙන එක නෙවෙයි මේ ධර්මය කියන්නේ. ඒත් ධර්මයට අපි ලෝකෝත්තරයි කියලා අපි ලෝකයේ තුළ විග්‍රහයක් අරගෙන ජීවත් වෙන එක ඒක වෙන්න බැරි ගැස්නේ. එහෙනම් මේ කරුණෙන් ඉදිරිපත් කරන්න හදන්නේ අපිට මේ ලෝකය කියන කාරණාව තුළ අපි අඥානකමක වැරද්දක මේ ඇත්තක් කියලා අරගෙන ජීවත් වෙනවා. එහෙනම් අපිට ඒ මතු කරන එකෙන් ගොඩාක් පැටි ඉවරයි. එකක් තමයි මේ ඇත්තක් කියලා රැගෙන ඉන්නවා අපි. මේ ඇත්ත අනිත්‍ය වොත් කියලා හරි එහෙම හරි අපි එහෙම වචන දාන්නේ තුනත් අපේ ගති ඒක. එහෙනම් ඉස්සෙල්ලාම අපි එතන හෙළෙන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ කියලා අපිට හෙවිල්ලක් ඉස්සෙල්ලා තියෙනවා. කෙනේ ඇත්තක් කියලා රැගෙන නැති වෙන්නේ. ඊළඟ කරුණ තමයි දැන් එහෙම කිව්වා කියලා එයාට දැන් එහෙම හිතුවා කී කී ඉන්න හැමෝටම මේ එතනින් එහාට යන්න යමක් ඕනේ. එහෙනම් එතන කෝපය කියන එක මොකක් නිසාද අපි කියන්නේ ඒක දැකීම ඒක දැකීම කියන එකට වඩා ඒක පේනුනා කියන එකද? එහෙනම් දැන් මොකක්ද ඒකේ ඒකට කතාවක් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ එතන කියවිල්ලක් තියෙනවා නම් මොකක් හරි එතන කොහොමද ඒක ගෝචර වෙන්නේ? එහෙනම් අපිට ඒක විමසන්න වෙනවා. මේ එහෙම දැන් කරුණක් තියෙනවානේ තව කරුණු ඒ කියන්නේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා.
මන්ත්‍රිය දැන් නොර නේද? දැන් නොර නේද?
හරි. එතකොට දැන් අපිට අපි ඉන්න තැනක ඉඳලා අපිට දැන් සිදුවීමක් කියන කාරණාවකින් හරි අපිට දැන් මේක කියවලා දෙන්න වෙනවනේ. දැන් අඥානකමක ලැබගෙන ඉන්න අයට අඥානකම කියන්නේ ඒ විවහාරික ලෝකෙන්න යමක් පෙන්නලා දෙන්නද? හැබැයි විවහාර ලෝකෙන් පෙන්ලා දෙනකොට ඒක අපේ විවහාරය ඇත්තක් වෙලා ආපහු ලැබගන්න විදිහට කතා කරොත් එහෙම ආය මේ ඇත්තක්මයි. ඒක අපිට ලැබෙනවා. ඒක නිසා අපිට ඉස්සෙල්ලම විවහාර කරන කරුණු ඔස්සේම කියලා දෙන්න වෙනවා ලෝකෙන් ඈතර වීම කියන එක. ඒක නිසා එතනදී මහත්යත් එතනින් එහාට හිතන් දෙනවා නම් මේ පිටමිට කැපකර කියනනම් එතන තව තියෙනවනේ හිතන් දෙයි දැන් කෝපය කියන කාරණාව පෙනුමා කියන එකකින් නම් ගෝචරුනේ. පෙනුමා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේකට දැන් මේක මහත්යගේ හැටියට තමයි ඉතින් ඒක දැන් මම කියන විදිහට නැත්නම් ආය ගලාගෙන එවිල ඉදිට යනවනේ. දැන් එතන මොකක් හරි කෝපය කියන එකක් නම් විමසී කෝපය කියන කරුණක් අරගෙන නම් කෝපය කියන නෙමෙයි හොයන්න ඕනේ. ඒ කරුණ ගෝචරුනේ පෙනුමා කියන එකකින්ද හඳුනගත්තා කියන එකකින්ද දැනුණා කියන එකකින්ද? ඔකෙන්ද? එහෙනම් දැනුණා කියන්නේ මොකක්ද? එහෙනම් දැනුණා කියන කාරණාව අපිට යම් මේ විමසීමක් ඉක්මවා තේරෙන්නේ යම් දැනුණා කියන්නේ මොකක්ද කියන හැඟීමක් ඉක්මවා තේරෙන්නේ. ඒ විදිහට අපිට ඒ කරුණේ නතර වීමක් නෙමෙයි අපිට දෙවිල්ලක් ඉක්මවා තියෙන්නේ. ආපෝ ඕක හොයාගෙන යනකොට අපිට අපි හිතමුකෝ ආය නම් කිරීමක් ආය විග්‍රහයක් කර එකක් අපිට ඒ කරුණ ඔස්සේ ගෝචර වෙනවා නම් එහෙනම් අපිට එතන ඒ අපේ ලෝකේ ආපහු විග්‍රහයෙන් ඉදිරිපත් වෙච්ච කාරණාව අපි ආපහු හෙවිල්ල ඉක්මතු වෙනවනේ. මොකද ඒක එහෙම නැතුව අපිට හොයන්න يعني මුලදී අපේ යොමු වීම හරියට සිද්ධ වෙලා ඊට පස්සේ අපිට ආයි විග්‍රහයක් එනවනේ. එන විග්‍රහයත් එක්ක ආයි ඇත්තක් කරලා අපි නතර ඇත්තක් කරගෙන නතර වෙනවා. ඒ හින්දාම අපිට ඒ හෙවිල්ල ඉක්මතු වෙනවනේ. ඒක තමයි අපිට මේ ලෝකේ ඇත්තක් කියලා ලැබගෙන ඉන්න කාරණාව පිටින් තියෙනවා. අපි හොයන ගැටීම තියෙනවා. මේ කරුණ තමයි මූලිකවම ඔය කරුණ මහත්තයා කියපු ඉදිරිපත් කරපු ප්‍රශ්නේ මට අදහසක් ඉදිරිපත් කරන්නේ මේ අදහස ගන්නෙ පිරුවන් සක්ම.
ගොඩා පින් ස්වාමීන් වහන්සේ සෑහෙන මේ අදහස් ටිකක් ආව එක විමසීම කොයි ආකාරයටද සිද්ධ විය යුත්තේ කියලා. මේ අපේ රත්නසාර ස්වාමීන් වහන්සේ අදහස් දක්වනවා නම් දැක්වට පස්සේ මට තව ප්‍රශ්න කීපයක් තියෙනවා මං අහන්න. තෙරුවන් සරණයි.
අපගේ අපේ ධර්මයේ කියාදෙන අපේ ගුරු උත්තම අවසරයි අලව්වේ අනුමුදස්සේ සයන්නාන්සේට නමස්කාර කරනවා. ඒ වගේම වැඩ සිටින අපේ සයන්නාන්සේලෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ අපේ අමරදාස සයන්නාන්සේ කරුණ එක්ක පැහැදිලි කරපු කාරණය ප්‍රමාණවත් කියලා හිතනවා. අපේ අර අඥානකම දුරු වෙන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ පෙන්වන කාරණේ කියන එකත් එක්ක තෙරුවන් සරණයි.
නිර්වාණ සරණයි. මේ අපේ අමරදාස සයන්නාන්සේ අවසරයි. අමහන්සේ ඒ කියපේ මම හිතන්නේ අද තව ප්‍රශ්නකදී මතුණා මේ අර අපිට ප්‍රකට වෙන එක එක ක්‍රියාවන් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඔකේ අන්තිමට සියුම් වෙලා යන්නේ මූලිකමටම කියලා අහලා තියෙන දිට්ඨ සුතමුත විඤ්ඤාත කෝප්පේ කියනකොට කෝප්පෙක් කරන සිද්ධියකට වඩා මේ කෝප්පේ දැනගත්තේ අපි එහෙන් දැකලාද නැත්නම් අල්ලලා බලලාද කියන එක يعني පෙනීමක්ද දැනීමක්ද කියන තැනට ඒ කියන්නේ සියුම් වෙලා ඊළඟට ඒකත් එක්ක මේ සිද්ධිය කෙසේද කියලා වගේ විමසීමේ පැත්තකට යමු වෙනවා කියන එකක්ද ස්වාමීන් වහන්සේ වහන්සේමතු කරන්න හැදුවේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම මේ අපි ලෝකයෙන් අපිට ආවේනික දැක්මක් එක්කනේ අපිට ලෝකයක් කියන කාරණාව ගෝචර වෙන. එතකොට අපි ඒක හරිනම් ඉතින් අධ්‍යයනයක් අවශ්‍ය නැහැ නේද? අපිට දැන් අපිට ආවේනික වූ ග්‍රහයක අපි ඉන්නවා. ඉතින් අපිට මූලිකවම ඒ කරුණ හොයන්න යමු කරන්න වෙනවා කෙනෙක්ව. එතකොට බාහිරින් ඇහෙන කාරණාවක් නැත්නම් අපිට ඒ කරුණට යොමු වෙන විදිහක් නැහැ. එතකොට අපිට බාහිරින් ඇහෙනවම අපිට විමසන ගතියකුත් තියෙනවා නම් අන්න ඒ කරුණ ඔස්සේ ඇත්තටම මහත්මයා මෙතන අපි මේ අපේ විවහාරයෙන් මේක දැන් ඇත්තටම අපේ ජීවිතයේ යෙදීමක් මෙතන බලන්න හදන්නේ. එතකොට ජීවිතයේ යෙදීමක් අපි බලද්දී අපි ගොඩක්ම මේ පරිසම් වෙන්න ඕනේ. අපේ ධර්මයේ සූත්‍රවල තියෙන කෑලි මෙතෙන්ද ගන්නේ නැතුව මේ අපේ ජීවිතයේ ඇත්තටම යෙදෙන කරුණම මේ සත්‍යවාදීව විමසන්නේ. කියන්නේ දැන් සමහරවිට අපිට අපි මේ සූත්‍රයකට අදාළ විදිහට විමසන්න හදනවා. එතකොට අපිට ඇත්තටම යෙදීමක් කියන කාරණාවකට වඩා අපේ සංකල්පයක් නේදකොට අපි විමසන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම මෙතන සිද්ධි යථාර්ථවාදී බව දිත්තේ දිත්තමත්තන් ඉන්න පුළුවන්. හැබැයි අපිට ඒක එකෙන්ම ඒක කරගන්නවා කියන එකට වඩා අපි මෙතන ගොඩාක් يعني අපි ලැබෙගැනීමක් තියනවා ලෝකේ මේ අඥානකමක් එක්ක. ඒකට මුලින්ම අපි දකින විදිහේ වැරද්දක් තියෙනවා. මම කියලා ගැනීමේ වැරද්දක් තියෙනවා. මූලිකවම අපිට ඒ කරුණේ එහාට යන්නේ නැතුව අපි ලෝකයේ සම්පූර්ණයෙන්ම මේ දිට්ඨිය දිට්ඨමත්තන් කියන කාරණාවක් එක්ක ඒ කියන්නේ සිද්ධි යථාර්ථවාදී උපරිම යථාර්ථවාදී බව කතා කරන්න යන එක මම හිතනවා ඒක සූත්‍ර ධර්මයක් ඉගෙන ගනිද්දී ඒ ධර්මයේ එතන තියෙන විදිහට ඉගෙන ගැනීම කියන එක සාධාරණයි. නමුත් අපි ජීවිතයේ ඇත්තක් හොයන්න යන තැනදී අපි සත්‍යවාදී නම් අපිට යෙදෙන කර්ම අපි කිසිම සංකල්පයක් ඒකට ආයි කියන්නේ අපිට සංකල්පනීය දෙයක් අපි ඕනම කෝපේ කියලා ගත්තත් වෙන දෙයක් මොකක් හරි අපි විග්‍රහයක් ගත්ත සංකල්පයක් කියන කාරණාවෙන් දෙන්නම දෙනවා. අපි ඒකට ආයි ධර්මයේ සංකල්පයක් කරලා මෙතෙන්ද ගන්නෙ නැතුව අපි මේ ජීවිතයේ යෙදෙන කරුණට යථාර්ථවාදී වෙනවා නම් අපේ සතිය නිරුක්තියත් එක්ක මට හිතෙනවා අපිට මේ විමසීම කියන පැත්තෙන් අපිට මේ ඉස්සරහට යන්න පුළුවන් කියලා. නැත්නම් අපි හැම වෙලාවෙම කෝපේ කියන අපේ සංකල්පයක්නේ. එහෙනම් මෙතන පෙනුමා කියන්නේ මොකද්ද කියලා වුණා. පෙනීම කියන්නේ නැත්නම් දැකීම කියන කාරණාව කියන කාරණාවත් ඒකට දාගෙන එතනින් එහාට දැක්ක දැක්ක විතරයි කියන්නේ මොකද්ද කියලා ගන්නවා කෙලින්ම සූත්‍ර පරියය ආය සංකල්පයකින්. අන්නේ ඒ විදිහට යන්නේ නැතුව මම අදහස් කරේ මෙතනේ අපිට ඇත්තටම ජීවිතයේ එතන කරුණත් එක්ක යථාර්ථ කරවදි වෙලා එතනින් කියන්නේ එතන ඉඳලා විමසන්නේ. එතකොට කල්යාණ මිත්‍රෙක් පෙන්නවා නම් අපිට අපේ සංකල්පකින් තොරව මේක කතා කරන්න කියලා. එහෙනම් අපිට අතීතේ නිමිත්තක් මුකුත් නැතුව අපිට මේක කතා කරන්න බෑ. හැබැයි මෙතන මේ අපිට මේක කෝපය කියලා අරගෙන ඒකත් එක්ක ජීවත් වෙන ලෝකයට ලෝකය කියන එක අපේ බුරුවක් නම් ඒ කියන්නේ ඒක අපේ සංකල්පයක් නේ. එහෙනම් මෙතන ඇත්ත මොකක්ද? එහෙනම් පෙළුනා කියන කාරණාව ඇත්ත මොකක්ද කියන කාරණාව අපිට ඉතුරු වෙනවා. එහෙනම් ඒක මොකද අපිට හැමෝටම පෙන්නවා කියන එක නොවෙන්න පුළුවන්. කෙනෙකුට දැනෙන්න වෙන්නත් පුළුවන්, හුණ වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ තමන්ට ගෝචර වෙන විදිහට. එතකොට ඒ කරුණ එතනින් එහාට එතන මොකද්ද වෙන්නේ? එතන අන්නේ ඒ විමසීමයි ඉස්මතු වෙන්නේ. අපි මේ විමසීම, ඒ කියන්නේ විමසීම කියන්නේ ඉස්සරහට යන්නේ නැති විමසීම කියන කරුණේ අපිට විමසීමෙන් දැක් ලැබෙන්න ඕනේ කියන තැනට එනවා. ඒ කියන්නේ අපි හරි කැමතියි දැන් මේක විමසන්න ගත්තම අපිට විමසීමක් එක යමක් ලැබෙනවට. එතකොට දැන් අපිට මේකේ උත්තරයක් ඕනේ. දැන් මේ විමසීමක් මේ හෙවිල්ල කිස්මතු වෙන්න ඕනේ කියන තැන අපි තේරුම් ගන්නෙ නෑ. මොකද අපි හිතන්නකො ලෝකයක් පැනවෙන තැනදී අපිට යමක් ලැබෙනවා කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ආය මමයිනෙත් එක්කන එකමනේ ආපව මම කියන කල්මක් එක්කම ලැබෙන්නේ. එතකොට දැන් අපිට ලෝකයක් ඉදිරියට තියෙද්දී අපි විමසීමකුත් ඉස්මතු කරගන්න මෙහෙම උත්සාහයක් කරද්දී විමසන කාරණාවෙත් ආය යමක් ලබා ගන්න හදනවා නම් අපි දෙත්තේ විතමත්සන් කියලා. එතකොට ආපහු අපිට තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලෝකයේ තුල තහවුරු වෙන එකක්. අන්න එහෙම නැතුව මේ ලෝකයේ කියන වචන වලින්ම තේබෙන්නට වචනේ කියන එක අපිට ලැබෙන්නේ ධර්මයේ පහුරක් හිතෙන්නේ දෙන්නන්නේ. එතකොට අපිට මෙන්න මේ අඥානකමක ලැබගත් ලෝකයේ අඥානකම දුර වෙන හැටියටයි මූලිකවම කතා කරන්නේ. එතකොට අපි ඇත්තටම මේ ඉන්න තැනක ඉඳලා විමසීම ඉස්මතු කරගන්න ඕනේ කියන අදහස තමයි මම ඉදිරිපත් කරේ. අනිත් එක අපේ මූලිකම මම කියලා ගැනීමේ වැරද්දක් තියෙනවානේ. ලෝකයේ එකනත් එක්කෙන මගේ දුක් වීම, සතුට වීම, සාධාරණ අසාධාරණ ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. ඉතින් අපිට මම ආවේනික දැක්මක් තුල ඉන්න තාක්කල් අපිට එතනින් එහා ධර්මයේ පෙන්වන ඇත්තක් කරා යන්න බෑනේ. අන්න ඒක නිසා අපේ සතිය නිරුක්තියට අනුව අපිට එදෙන කරුණට අත්විඳි වෙලා ඒකටම ફોකස් වෙලා ඒක හොයන එක හොඳයි කියලා හිතනවා. පෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පිං. පෙරුවන් සරණයි. සුනිල් මහත්තයාට අහන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස, මේ පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. මේක මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය පොත කියවනකොට මට ඇති වෙච්ච ප්‍රශ්නය. මට මේ මම තේරුම් ගත්ත විදිය නිවැරදිද කියලා මේ බලා ගන්න. මොකද මට ඒ තැන්වල පොඩි පොඩි කුකුස් ඇති වුණා. ස්වාමීන් වහන්ස, ඔය මේ ඒ පොතේ තියෙන සමහර සූත්‍රවලත් හම්බෙලා තියෙන අර විවහාර සංඥාවේ විපාකය කියලා කියනවනේ, ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද්ද ඒකේ අදහස් වෙන්නේ? ඒකේ යෙදීම මොකද්ද කියලා? තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ මේ දැස් ස්වාමීන් වහන්සේම පිළිතුරු දෙනවා නම් බොහොම වටිනවා. ඔබ හම්බ ඉන්නවා නම්
තේරුම් ගන්නයි. ඇත්තටම අපි ඒ කියන්නේ අපි ඕනෙම හඳුනා ගැනීමක විවහාරයක්. ඒ කියන්නේ හඳුනා ගැනීම කියන්නේ දැන් හඳුනා ගැනීමක විපාකය තමයි විවහාරය කියලා කියන්නේ. එතකොට එතන දැන් බුදුරජාණන් වහන්සේ හැබැයි හඳුනා ගැනීම කියන එක يعني සංඥාව කියන කාරණාවට කියන්නේ මෙලිඟුවක් කියලානේ. එතකොට අපි ඇත්තටම අර මාත්‍යාමනේ ඒක තවදුරටත් මේ මම කියන කරුණේ නිරවුල් කරගන්න පුළුවන් අර බුදුන් වදාළ සංඥාව කියලා දේශනාවක් කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඇහුවොත් අපි මේ කියවිල්ල ඇත්තක් කරගෙන ඉන්නවානේ. දැන් අර සාමිනාස් පහුගිය දවස්වල කතා කරේ ඉර නැගීම කියන කාරණාවක් මුල් කරගෙන, ඒ කියන්නේ අපි නැගෙනහිර නැගෙනහිරෙන් ඉර නගිනවා කියලා කතා කරනවා. එතකොට අපිට සිදුවීම කියන කාරණාව බලද්දී ඉර නැගීම කියන කාරණාවත් එක්ක නැගෙනහිර කියලා කතා කරන්නේ. එතකොට අන්න ඒ වගේ අපිට විවහාරය කියන කාරණාව විශ්න්නේ හඳුනාගත්ත කාරණාවක විපාකයක් පිට විවහාර කරනවා. අපි විවහාරය කියන එක ඇත්තක් කරලා තමයි ජීවත් වෙන්නේ ලෝකේ. දැන් කෝපය කියන එක අපි විවහාරයක් නෙවෙයි. එතකොට දැන් විවහාරය එතන එතකොට දැන් ඒ එතන සිදුවීමට අපි ගිහිල්ලා බැලුවොත් එතන පෙනුනා කියන කාරණාව නම් උනේ ඒ කරුණ ફોකස්. එතකොට දැන් නිකන් හිතලා බලන්න අපිට මම ඒක කියන්නේ කවුටක් කිව්වොත් එහෙම දැන් මිරිඟුවක් කියන කාරණාව කතා කරනවනේ සංඥාවට. එතකොට විවහාරයේ මිරිඟුවක් කියන එක නෙවෙයි කතා කරන්නේ. සංඥාව මිරිඟුවක් නම් විවහාරයකට විවහාරය ඇත්තක් කරගන්න ඉඩක් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අපේ කියවිල්ලක් තියෙන ලෝකේ අපි කතා බහ කරන මේ අඥාන ලෝකේ කතාවක් තිබෙනවා. ඒ කියන්නේ දැන් අපි කියවිල්ලක් දැන් අපි ගතවත් තියෙන අක්කේ සංඥා සත්‍යය මේ කියවිල්ල කියන කාරණාව හඳුනා ගැනීමෙන් යුතු අපි වාස්තේ කරන මේ කියවිල්ලක් එක්ක ඉන්නේ අපි. අක්කේ යන්නේ පටිච්ච කියවිල්ල තුල පිහිටලා මේ අක්කේ අපරි නදී ඒ කියවිල්ල හොයන්නේ නැහැ කියනවා. ඒ හොයන්නේ නැති නිසා මාරක මේක යනවා කියලා ඕගේ අදහසක් ඉදපත් කරනවානේ. එතකොට අපිට මූලිකවම අපිට මේ සංකල්පය කියලා මහත්යාම කලින් අහපු ප්‍රශ්නේ තිබ්බේ අපේ සංකල්පය කියලා කතා කරන්නේම කෝපය කියලා කතා කරන්නේම විවාහය තමයි. විවාහයෙන් නෝන දෙන්නේ. හැබැයි අර දැන් ඒකේ මහත්යාම අහපු ප්‍රශ්නේ තිබ්බනේ අපේ සංකල්පයෙන් තොරව මේක කතා කරනවා නම් කොහොමද කියන ගාන සංකල්පයෙන් තොරව මේක බලන්න. එතකොට අන්න සිදුවීමකට ලං කරනවා. එතකොට එතන සිදුවීම කියන කාරණාවත් එක්ක තමයි අපිට සම්පූර්ණයෙන්ම අර අන්න මේ අපි අර විවහාරයේ ලැබගන්න ඉඩක් නැති වෙලා මොකක්ද මේ කියන කාරණාවත් එක්ක අන්න අර සම්පූර්ණ මේ සිද්ධි යථාර්ථවාදීත්වයට යන්න ඉඩක් තියෙනවා. නැත්තම් අපි ලෝකේ අඥානකමක් එක්ක ලෝකේ අපි ඕනම දෙයක් බලන්නකො අඳුරගෙන දැන් කෝපේ විදිහට අපි දැක්කා, ඇහුණා, දැනුණා, දැනගත්තා කියන ඕනම කාරණාවක් ගත්තම අපි සංකල්පනීය පැත්තක් නෙවෙයි මූලිකම. එතකොට අපි විවහාරයේ ඇත්තක් වෙච්චින්න ඒක කෝපේ කියන එක බොරුවක් නෙමෙයි අපේ ජීවිතේ. දකින්නවා අහනවා කියන එක බොරුවක් නෙමෙයි. එතකොට අපි මේ විවහාරයත් එක්ක ඉන්නවානේ. එහෙනම් අන්නේ ඒක හොයන්නේ මූලිකවම අන්න ඒ අදහයෙන් තමයි මේ මම කියන්න ප්‍රමාණ තියන්න අපි අනිස්සන ලිස්ට් ලබා දෙයි තිරුවන්සන්.
අර බුදුරජාණන් වහන්සේ අර විපල්ලාස පෙන්වලා දෙනකොටත් මේ සංඥා විපල්ලාසයක් හැටියට මේ පෙන්වලා දෙන්නේ. එතකොට විපල්ලාසයක් කියලා කියන්නේ විපර්යාසයක් නැත්නම් විකෘතියක්, කියන්නේ ප්‍රകൃතිය නොවන ස්වභාවයක් එක්කනේ කතා කරන්නේ. එතකොට සංඥාව විපල්ලාසයක් නම් කියන්නේ සංඥාව විකෘතියක් හැටියට පෙන්වලා දෙද්දි සංඥාස මතක් කරා වගේ සංඥාව කියන්නේ මිරිඟුවක් හැටියට පෙන්නලා දෙනවනේ. ඉතින් ඒක එතකොට එහෙම වෙද්දි විකෘතියක්, එහෙම නැත්නම් මිරිඟුවක් හැටියට පෙන්නලා දෙද්දී සංඥාව ගැන කතා කරද්දී දැන් විවහාරය ගැන කතා කරද්දී දැන් අර සුනිල් මහත්මයා සිහිපත් කරනා වගේම මේ අර සංඥානන් කියන්නේ වෝහාර වේපක්කාහං භික්ඛවේ සංඥං වදාමි කියලා කියනවනේ. එතකොට මහණෙනි කියන්නේ ව්‍යවහාරය කියලා කියන්නේ සංඥාවේ විපාකයක්. එහෙනම් කියන්නේ සංඥාව මිරිඟුවක් නම් ඒකේ විපාකය ව්‍යවහාරය නම්, ඒතර මිරිඟුව කියන්නේ ඇත්තක් නෙවෙයිනේ. අසත්‍යක විපාකයක් එතකොට සත්‍යක් වෙන්නේ කොහොමද? එතකොට සංඥාව විපල්ලාසයක් නම් විපර්යාසයක් විකෘතියක් නම් ඒ විකෘතියේ විපාකයේ හැටියට ව්‍යවහාරය පෙන්වන දෙනවා. එතකොට එහෙම බලනකොට ඒකේ බුදුජානන් වහන්සේ යථාර්ථයේ සත්‍ය මේ පෙන්වන දෙන්නේ. ඉතින් ඒ සත්‍ය පෙන්වන දෙද්දී අපි ඒ අසත්‍යක ලැබ ගැනීමක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම රසන්නාති සිහිපත් කරා වගේම අක්කේය සංඤිනෝ සත්තා කියන තැන, කියන්නේ අර සංඤිනෝ කියලා කියනකොට අක්කේය කියලා කියන්නේ කියවිල්ල, සංඤිනෝ කියනකොට අර භාෂාත්මකව ගත්තට පස්සේ සංඥාව කියන තැනක් මේ. දැන් සංඥාව නම් කියන්නේ විමසීමක් එක්ක ඉස්මතු වීමක්, විමසීමක් එක්ක ඊතර වීම කුළු ගන්නවනේ. නමුත් සංඤිනෝ කියලා ගත්තොත් සංඤිනෝ කියලා කියනකොට මේක නාම පදයක් හැටියට එතකොට පුජ්‍යලත්වයට එක්කටම ගිහිල්ලා ව්‍යවහාරය සංඤිනෝ වෙලා. දැන් සංඥා කියලා කියන්නේ නම් සාමාන්‍යයෙන් සංඥාව සංජානාති වගේ පෙන්වලා දෙද්දී විමසීමත් ඉස්මතු කරලා දෙන්න. දැන් මෙතන සංඤිනෝ කියලා කියනකොට ගොඩාක් දුරට කියවිල්ල පුජ්‍යලත්වයටම ගියපු බවක් වගේ ඒ ගාථාවේ කියන සත්තා කියලා කියනකොටම සත්වයා නැත්නම් ඇලීමක් එක්කමත් එක ගිහින් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අකියන් අපරිඥාතන් කියන තැනත් එක තමයි අපේ සංඥාකෙත් අවධාරණය කරේ. එහෙනම් කියවිල්ල මොකද කියලා නොදන්න පිරිසිඳ නොදැකීම නිසා තමයි මාර්යාගේ පැත්තට යෙදෙන්නේ. නිසා අකියන් පරිඥාය කියන තැන තමයි මාර්යාගේ වසංගයට නොයන්න නොවීමත් එක්ක මේ පෙන්වලා තියෙන නිසා අමතදසසයන්හසේ පෙන්වලා දුන්න වගේම අපේ ලකුසයන්හසේ පෙන්වා දුන් මේ පහුගිය කාලයේ පුරාම පෙන්වලා දීපු කාරණාත් එක්ක අක්කේයන් නැත්නම් කියවිල්ල නැත්නම් ව්‍යවහාරය සම්මුති කියන්නේ සම්මුතියෙන් අපිට දෙන දේ කාරණාවන් පිළිබඳව විමර්ශනයකට යොමු වීමම වඩා යෝග්‍යයි කියලා හැඟෙනවා. ඒ නිසා අර මිරිංගුවක විපාකයේ ව්‍යවහාරය, ඒ වගේම විපර්යාසයක නැත්නම් විකෘතියක විපාකයක් තමයි ව්‍යවහාරය කියලා ගාථාවල පෙන්නලා තියෙනවා. ඒ වගේම අය අර කියවිල පිරිසිඳ නොදැකීම නිසා මාර වසඟයට ලක්වීමක් පිළිබඳවත් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක අපිට සාමිනහසේ මෙනෙහි කළාසේම කියවිල්ල කුමක්දයි පිරිසිඳ සෙවීමකට යොමු වීම යෝග්‍යයි කියලා අදහසක් ගන්න පුළුවනි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අපේ සාමිනහසේ කියපු කරුණක් එක්ක මට තව ටිකක් කියන්න කියලා හිතුණා. ඇත්තටම මෙතනදී දැන් අර සාමිනහසේ මතක් කරන්නේ අර අපි විපරීත සංඥාවක් කියන ගැත්තටම අපිට මහත්තයා ඒකන හඳුනගත්ත කර්ම පිළිබඳව ඥානයක් නැති නිසා තමයි අපි හඳුනගත්ත කාරණාව ඇත්තක් කරගෙන මේ ලෝකෙ ජීවත්තේ. මට හිතනවා මම කියපු පැහැදිලි කියලා හිතනවා. දැන් අපි හඳුනගත්ත හඳුනා ගැනීම කියන කර්ම පිළිබඳව අපිට ඥානයක් නැහැ. අපි හඳුනගත්ත දේ ඇත්තක් කරගෙන ජීවත් වෙනවා. එතකොට අන්න ඒ කපිනස් එක තමයි දැන් මේ හඳුනාගත්ත දිටාම අන්න විවාහ කරනවා. ඒක තමයි හඳුනා ගැනීම පිළිබඳ ඥානයක් තමයි. හඳුනා ගැනීම කියන්නේ මොකක්ද කියන කාරණාවයි අපිට මූලිකවම යොමු වෙන්න තියෙන්නේ. නමුත් හඳුනාගත්තේ අන්න විපාක කියන්නේ ඒක විපාක කරගෙන විවාහයක් ඇත්තක් කරගෙන අපි ජීවත් වෙනවා. අන්න ඒක තුනේ මට ඒ ඉන්නක කියන කාරණාවක් එක්ක මතකුණා ඒකයි අදහස් කරන්නේ. තිරුවන් සරණයි.
ඒ
කියන්නේ සයින්හන්ස දැන් හඳුනා ගැනීම කියන හඳුනා ගැනීම දැකානම් කියන්නේ විපාකයක් හැටියට ව්‍යවහාරය තුර ලැබෙන්නේ නැහැ කියන වගේ කාරණාවක් එක්කද අදහස් කළේ?
ඔව්. ඒ කියන්නේ හඳුනා ගැනීම කියන කාරණාව මොකක්ද? හඳුනා ගැනීම කියන කාරණාවෙන් එකක් අපිට තියෙනවා නම් විවාහය ඇත්තක් වෙන්නේ නැහැ. හඳුනා ගැනීම කියන එක හැබැයි පෙන්වන්නේ නිරුපක්. හඳුනා ගැනීම නිරුපක් නිසා හඳුනාගත්ත දේ නිරුපක් කියන්නේ. හඳුනා ගැනීම නිරුපක් නම් හඳුනා ගැනීම කියන කාරණාව අපිට මිරිඟුවක් වුණාට පස්සේ ඒකේ විපාකේ විවහාරයක් අය ඒ කතාවේ ඉඩක් නෑ. ඒ කියෙවිල්ලටම ඉඩක් නෑ. එතකොට ඒක නිසා හඳුනා ගැනීමයි මිරිඟුව හැටියට මේ කතා කරන්නේ. ඒක හඳුනා ගැනීම ඥානය කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ ඇත්තටම මම කියන කතාවක් පෙරේ කියලා හිතනවා. ඒක නිසා අපිට හඳුනා ගැනීම කියන එකේ ඥානයක් නොවන නිසායි, ඥානයක් නැති නිසායි අපිට විවහාරය ඇත්තක් වෙලා ඉන්නේ. ඒකට විවහාරය ඇත්තක් වෙච්ච තැනදී විවහාරය, ඒ විවහාරයෙන්ම අපිට ධර්මයක් කියති. එතකොට ඒ විවහාරයෙන්ම ධර්මයක් කියනවා. හැබැයි ඒ විවහාරය ඇත්තක් වෙන ධර්මයක් කියවට සංඥා මිනිකුවක් වෙන කාරණාවෙන් ඒකට අපි විවහාරය ඇත්තක් කරගෙන අපේ සංකල්ප තමයි හිරවුනේ. මෙතන මේ විවහාරය ඇත්ත කරගත්ත තැන අපි මම ඉස්සෙල්ලා අර හිතන කාරණාවෙත් කියේ අර දැන් අපිට යම් කරුණක් හිතන්න ගන්නවා මේක සංකල්පයක් කියන කාරණාවක් දාන්න නැතුව අපිට කියන්න කියලා තියෙනවා. නමුත් අපි එතන හිතාගෙන යනකොට අපි ධර්මයේ හත් සංකල්පයක් හැටියට දාගෙන ආයෙ නිරවුල් කර ගන්න හදනවා. ආපහු සංඥා විපාකයක් කියන්නේ ওই පැත්තෙන් කතා කරොත් මම කියන්නේ يعني මේ පැත්තෙන් හිතන්නේ නැහැ. දැන් මගේ පෙන්සල් මම කියන්නේ එහෙනම් ආයේ මෙතන අපිට යන්න මේ කරුණෙන් අපිට හඳුනා ගැනීම කියන්නේ මොකක්ද කියන කාරණාවක් වෙන්නේ. නමුත් අපේ මහත්යාට ගොඩක්ම මේක පොත කියවද්දී ආපු ප්‍රශ්න ටිකක් නම් දේශනාවක් නම් ගොඩක් වෙලාවට හොඳයි එතනදී ඒක විග්‍රහ කළා කියන විදිහ බලන එක. මොකද නැත්තම් මේ කියන කරුණ අර මහත්යා ඇහුවනේ මේ කියන කතා කරන සංඥාව විපාකයේ කියන කාරණාවත් එක්ක. එතකොට මේක තවදුරටත් සමාධි භාවනා සූත්‍රයේ අපිවද කියලා විස්තර කරනවා මේකටද කරා. එතකොට ඒකත් පොඩ්ඩක් හොයලා හිතලා බලන්න ඕනේ මහත්තයා. එතකොට කියවිල්ල කියන එක ඇත්තටම දැන් අපි හිතන්නේ අපි ලෝකේට වචන කියනවා කියන. එතකොට ලෝකේට අපි යමක් නම් කරලා මේක කෝප්පේ, මේක ලයිට් එක, මේක ටෝච් එක කියනවා කියන එකවත් නෙවෙයි. අපි ඇතුලෙන් එනවනම් අපි ඇතුලෙන් එනවනේ මේක යමක් අදහස ප්‍රකාශ කරන්න කලින්. අන්න ඒක ඒ ගැති අන්න ඒ කරුණ අපිට මේක තවදුරටත් හොයනකොට අන්න ඒ බඳු වෙනස්කම් පවා මේක දකින්න පුළුවන්. එතකොට ඔය සමාධි භාවනා සූත්‍රෙත් මම හිතන්නේ එකක් ගැඹුරු පැත්තකින්ම විග්‍රහ කරා ඔය අභිවදති කියන කාරණාවත් එක්ක. එතකොට මේක කියවි විවහාරයේ කියන එක. එතකොට ඒ කරුණ අර සංඥාව කියන කාරණා පිළිබඳ ඒක මොකක්ද කියන නුවණක් එක්ක තමයි මේ විවහාරය කියන එක. නමුත් අපිට ඉන්න තැනක ඉඳලා විවහාරයෙන් තමයි යමක් ගොචර වෙන්නේ. ඒකට විවහාරය හොයන්නේ අපිට මූලිකව. විවහාරය හොයනකොට අන්න සංඥාව පිළිබඳ නුවණක් කියන කාරණාවත් එක්ක තමයි විවහාරය ඇත්තක් කරගන්න ඉඩක් නැති වෙන්නේ. තේරුම් ගන්න.
එරුවන් සම්මේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අර ඔය ගැන ටිකක් අරුණ හොඳට මේ අර මහාවේදල සූත්‍රයේ ස්වාමීන් වහන්සේ මේ ඊය පෙරේද විස්තර කරා. අර යම් වේදේ ටිකක් සංජානනති කියන තැන අර සංඥාවේ කෘත්‍යෙම මතුවෙන විදිහට කොහොමද වෙන්නේ කියලා මේ මට නිකන් අර කර්මහත්ය ප්‍රශ්න අහනකොට මතක් වුණේ. ඒක එහුවනම් එතනත් හොඳින් පැහැදිලි කරා කියලා. තෙරුවන් සරණයි.
මින්වන්සලාට රේණුකා ආත්මයටයි ගොඩාක් පින්. ඒකක සෑහෙන පැහැදිලි වුණා. මේ ස්වාමින්වන්ස මේ ප්‍රශ්නේ නම් ආවේ මට මේ පිටු අංක 160 කියෝනකොට මේ අත්ත කියන එක තවම මට ගැටලුවක් වගේ. දැන් අත්ත කියන්නේ ලොකු ස්වාමින්වන්ස ඔක පැහැදිලි කළා තෙමේ තමා කියලා. ඒ වගේම ඒ පිටේ ඒක අර අයන් අත්තා කියන තැන මේ ආත්මය වශයෙන් පරිවර්තනය වෙලා තියෙනවා. ඊගාවට මට ඇත්තටම මේ ගැටලුව ආවේ ඒ ඔස්සේමත් හිතන්න ගිහින්. අර දැන් සමහර වෙලාවට අපි කියනවා අර ගොඩක් තැන්වල තියෙනවානේ ස්වාමීන් වහන්සේ නේ සම්මම නේසෝ හමස්මින් න මේසෝ අත්තාති කියලා. එතකොට එතන අත්තාති කියන එකයි ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකේ අත්ත කියන එකයි පොඩ්ඩක් ගැටළු සහගත වුණා ස්වාමීන් වහන්ස. කොයි හරි මගේ මේ තේරුම් ගැනීම අඩුපාඩුවක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒකත් පොඩ්ඩක් ලෙහෙලා දෙනවද? තේරුම් ගන්න නෑ.
තෙරුවන් සරණයි. ඒකේ අර අත්ත කියන ශබ්දය හැදෙන්නේ මේ ක්‍රියාපදයක් තියෙනවා සුනිල් මහත්මයා, ආදීයති කියලා. ආදීයති කියලා කියන්නේ දීයති දෙනවා. ආදීයති කියන්නේ ගන්නවා කියන අදහස. ආදීයති කියලා කියනවා ළඟට ගන්නවා, ලංකර ගන්නවා කියන අදහස එනවා. නැත්නම් අල්ලා ගැනීමක්, කිට්ටු කර ගැනීමක්, සමීප කර ගැනීමක් කියන වචනය ආදීයති කියන වචනේ කියනවා. ඒකට මේ ආදීයති කියන වචනයෙන් තමයි ආදත්ත කියලා හැදෙන්නේ. ආදත්ත. ආදත්ත කියන වචනේ අර කියන්නේ භාෂාවේ අර වචන පද හැදෙන විදිහට ආත්ත කියලා හැදෙනවා. ආත්ත අත්ත කියලා ව්‍යවහාර වෙනවා. එතකොට අත්ත කියලා කියවෙන්නේ ළඟ කර ගැනීම, අල්වා ගැනීම කියන අදහසත් එක්ක ළඟට ගැනීම කියන අදහසත් එනවා. එතකොට අර සුත්ත නිපාතයේ දුට්ටක සූත්‍රය වගේ මතක, ඒ දුට්ටක සූත්‍රයේ අගහරී ගාථාවක තියෙනවා අත්තං නිරත්තං නහිතස්ස අත්ති කියන තැනක් කියවෙනවා. අත්තං කියලා කි අත්තං නිරත්තං නහිතස්ස අත්ති. රහතන් වහන්සේගේ ස්වභාවයක් කියන්නේ රහතන් වහන්සේ ගැන කියනකොට කියනවා ඔහුට නෑ කියලා කියනවා අත්ත සහ නිරත්ත කියන දෙක. නහිතස්ස අත්ති, ඔහුට නැහැ කියලා කියනවා අත්තං නිරත්තං. අත්තං කියලා කියන්නේ නිරත්තං කියලා කියන්නේ බැහැර කිරීමක්, අයින් කිරීමක්, පිටමං කිරීමක් කියන වගේ අර්ථ එනවා. අත්තං කියලා කියනවා ලංකර ගැනීමක් කියන එක. එතකොට රහතන් වහන්සේට ලංකර ගැනීමක් හෝ ඈත් කිරීමක් කියන දෙකම යෙදෙන්නේ නැහැ කියන වගේ අදහසක් යෙදෙන්නේ. දැන් ඒක අර කජ්ජනී සූත්‍රයේදීත් මේ රහතන් වහන්සේ ගැන කියද්දි ඒ වගේම යුගල පදත් එක්ක යෙදෙන විදියට සිහිපත් කරලා තියෙනවා ඒ වගේ තැන්වලත්. ඒකට අත්තම් කියන අදහස අත්ත කියන අර්ථයෙන් අර තමා කියන සමහර වෙලාවට ඔය අපිට මේ ශබ්දකෝෂවල මේ ශබ්ද වර්ණගෙන තැන්වල කියලා කියනවා අත්ත සද්දෙන් ආත්මීයෙත් කියලා එහෙම කියලා තියෙනවා. දැන් මෙතෙන්දී අත්ත කියන වචනයත් එක්ක මේ අර ලංවි කියන්නේ ඉන්න මම නැතිවීමක් කියන කාරණයක් කුළුගන්නව නෙවෙයි. දහමේදී බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ තමා කියලා ගැනීමේ වැරද්ද නුවණින් දකිද්දී තමා කියලා ගැනීමේ වැරද්ද නැතිවීමනේ වෙන්නේ. එතකොට අනුවණින් දකින තාක්කල්, නුනුවණින් අඥානකමින් දකින තාක්කල් තමා කියලා යෙදෙනවා. එතකොට තමා කියලා යෙදෙන එකෙන් අදහස් කරන්නේ අනුවණින් නුවණ නැතිකම නිසා ලංවීමක් එක්ක. එතකොට එතන තමා කියලා කියන්නේ එකෙන් අදහස් කරන්නේ ස්ථිර වූ, ශාශ්වත වූ, ඉන්නා වූ මමෙක්, ස්ථිර වශයෙන් ඉන්නවා කියන කාරණයක් එක්ක නෙමෙයි. එතකොට ලංවි කියන්නේ අනුවණකමින් ලංවීමත් එක්ක තමයි අත්ත කියන වචනේ නැත්නම් යෙදෙන. එතකොට අත්ත කියන වචනය මම කියලා මම කියලා කියන්නේ නම් අහං කියලා, තමා කියලා ගත්තත්, ලංකර ගැනීම කියන කාරණේ ගත්තත් අපේ සත්‍ය නොදන්නාකම නිසා ලංවීම නිසා, අඥානකම නිසා ලංවීම නිසා තමයි අත්ත කියලා කියන්නේ. අත්ත කියන වචනේ යෙදෙන. එතකොට තමා කියන අදහස වගේම දැන් අපි මෙහෙම ගත්තොත් දැන් උදාහරණයක් හැටියට ගායකයා කියලා ගමු. එතකොට ගායකයා කියලා කියන්නේ ගායකයා කියලා කියන පුද්ගලයා නිකන් ඉඳෙද්දී යාට ගායකයා කියලා කියන්නේ නැහනේ. ගායනා කිරීමත් එක්කනේ ගායකයා කියලා කියන්නේ. අපි හිතමු නර්තන ශිල්පියෙක් නැට්ටුවා කියලා ගමු. නැට්ටුවා කියලා කියන්නේ එයා නිකන් ඉන්නකොට නැට්ටුවා කියන්නේ නැහනේ. නර්තනය කිරීම කියන ඒ කෘත්‍යයත් එක්කනේ ඒ කියන්නේ. ඒ වගේ තමා කියන අදහසින් තමා කියලා අත්ත තමා කියන වචනයත් එක්ක අර මොකද්ද ලංවීම, ලංකර ගැනීම කියන කාරණයක් එක්ක ඒ අදහස ගත්තොත් හොඳයි. කියන්නේ අනුවණකමින් අඥානකමින් සත්‍ය නොදන්නාකම නිසා ලංවීම කියන තැනත් එක්ක මේ ගන්න පුළුවන්. අර රහතන් වහන්සේ ගැන කියදී අත්තන් නිරත්තන්න හිතස්සත්ති කියන නිරස්ත කියන්නේ බැහැර කිරීම ඈත් කිරීම කියන අර්ථය. අත්ත කියලා කියන්නේ ලං කර ගැනීම කියන කාරණයක් එක්ක ඒතන ඒ අදහසිනුත් ගන්න පුළුවන් කමක් තියෙනවා. අනිත් සංඥාතරස් අදහස් දක්වාවි. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ඊට කලින් පොඩ ස්වාමීන් වහන්සේ එතන ආත්මය කියලා ගැනීමක් කරන්න පුළුවන්ද? මොකද මට ඒක පොඩ්ඩක් උපුසක් ආවේ. දැන් අර ආත්මයක් තිබ්බ තියෙනවා කිව්වත් නැත්තයි කිව්වත් ඒ දෙකම දෘෂ්ටි වලට වැටෙනවනේ. අන්නේ ආතතින් තමයි මට ওই පොඩ්ඩක් ගැටලුව මතුත්ුනේ. ස්වාමීන් වහන්සේ ඒකත් චූට්ට පැහැදිලි කරලා දෙන්න.
ඔව්, ආත්මයක් තියෙනවා කිව්වත් නැත්ත් කිව්වත් ඒ දෙකම මේ තියෙනවා කිව්වත් නෑ කිව්වත් ඒ දෙකම දෘෂ්ටි වලට වැටෙනවානේ. එතකොට දැන් මෙතන තියෙන්නේ අර මුලින් සඳහන් කළා වගේම ඇති දේ දෙයක් තියෙනවා, තියෙන දේ තියෙනවා කියන තැනින් හෝ හරි නැත්නම් ඇති දේ නැතිවීම කියන තැනින්නේ ඇත්ත සහ නැත කියන පැත්තට යන්නේ. මෙතන අපි අඥානකමනේ. එතකොට තියෙනවා, තියෙන දේ නැති වෙනවා, ආත්මය කියලා දෙයක් තියෙනවා, තියෙන ආත්මය නැති වෙනවා කියන තැනත් එක්ක ගියාට පස්සේනේ අපි එතන මේ දෘෂ්ටියකට වැරද්දකට යන්නේ. එතකොට මෙතන දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවනේ, يعني බොහෝ දුරට මහණෙනි රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි නම් එය මගේ මම මගේ ආත්මය කියලා කල්ලං නෝ සමනුපස්සතුම්. කියන්නේ සමනුපස්සතුම් සං අනුපස්සතුම් මනාව අනුව දකිද්දි අන්න ඇස හරි රූපය හරි කුමන හෝ කාරණයක් මනාව දකිද්දි මගේ මම මගේ ආත්මය කියලා සුදු දැකීම සුදුසු දැකීම සුදුසුද කියලායි අහන්නේ. සමුණු පස්සෙත් මනාව අනුව දැකීමට කල්ලන් සුදුසුද කියලා අහනවා. නොහිතං බන්තේ. එතකොට මෙතෙන්දී මනාව දකිද්දි කියලා කියනකොට මහත්මයා මේ ඉන්නවා ඉන්න කෙනෙක් ඉන්නවා ඉන්නව කෙනාගේ නැතිවීමක් කියන කාරණාත් එක එතන ඉන්නවා හෝ ඇත ඉන්නවා කියනකොට ඇත ඉන්න කෙනා නැති වෙනවා නැත කියන තැන නෙමෙයි. මෙතන දැන් රූපය හරි ඇහැ හරි ඒ යෙදීමේ ඇත්ත දකිද්දි නෝන ඉස්මතු වෙද්දි නෝනින් දකිද්දි මගේ මම මගේ ආත්මය කියලා යොදන එක සුදුසු නෑ කියලයි කියන්නේ. එතන ඇත්ත හෝ නැත හෝ කියන ඇත කිව්වත් ඔබතුමා සිහිපත් කළා වගේම දෘෂ්ටියක් නැත කියලා කිව්වත් දෘෂ්ටියක් වෙනවා. හැබැයි මනාව දකිද්දි රූපය හරි ඇහැ හෝ කුමන හෝ පාදකත්වයක් මත කරගෙන පාදකත්වයක් ඉස්මතු වෙනෝනේ ඒ පිළිබඳව විමසීමකට යොමු වීමේදී ඉන්නවා කියන අර්ථය හෝ ඉන්නව හෝ තියෙන හෝ කාරණය නැති වෙනවා කියන දෘෂ්ටිය නෙවෙයි. ඒ විදිහට අනුවණින් ගැනීමේ අනුවණින් මේ ගැනීමේ වැරද්ද දකිද්දි සත්‍ය දකිද්දි මගේ කියන අයිතිත්වයක් මම සහ මගේ ආත්මය නැත්නම් කියන ලංකර ගැනීම අල්ලා ගැනීම කියන කාරණයක් යෙදෙන්නේ නැහැ කියන තැනින් අදහසක් ගත්තොත් හොඳයි.
තේරුම් ගන්න එකටම සමහරවිට කියපු කරුණු එක්ක මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්. භාෂාව බඳවන්නේ මේ දැන් අපි හිතමු මහත්තයා අපි සමහර කර්ම තියෙනවා අපි බලන්න ඕනේ දැන් දහම් පරයායක ඔය වචන ඉදිරිපත් කරනකොට ඒ සමස්ත දහම් පරයායක් එක්කම ඒක එතෙන්ද එන්ටි මොනවාගේ පරයායක විදිහට කලින් කතා කරලා තියෙන්නේ කියන කාරණාවත් අපිට පොඩ්ඩක් මතකේ තියෙන්න වෙනවා. දැන් අපිට අපි හිතමුක මොනවාරි කරුණක් මොනවාරි කිරීමක් කරණයක් ලං කරලා යම් දහම් පරිවයක් ඉදිරිපත් කරලා අපේ සමිනසේ කතා කර විදිහට ඇත්තටම මූලිකවම දැන් අපි හිතමුකෝ ලෝකය ගෝචර වෙන්නේ මට මගේ කියන කරුණක් එක්ක. එතකොට අපි දැන් කලින් විවාහය හරි මොනවා හරි සංඥාවක් විපාක කැටියට හරි මොනවා හරි විදිහකට අපි කතා කරමු. එතකොට මට මගේ කියන කරුණක් එක්ක යම් ගෝචරත්වයක් ඉස්මතු වීම ප්‍රකට වීමක් වෙනවා ලෝකේ. එතකොට අපි එතනින් විමසන්න ගන්නවා යම් කරුණක්. ලෝකේ ධර්ම පරියායයක් ලැබුණත් එහෙම නැත්නම් ලෝකේ අපි ඉඳන කරුණක් බැලුවත් අපිට අන්න ඒ බඳු ස්වභාවයකින් අපි මූලිකවම අපි ඒකට ඒකට යොමු වීමක් වෙනවා. එතන. එතකොට දැන් අපිට යම් කරුණක් තියෙනවා ඒක අන්න මට මගේ කියන කරුණක් එක්ක තමයි මට ඒක ගෝචර වෙන්නේ. එහෙනම් මට මගේ කියන කරුණක් එක්ක විමසීම ඉස්මතු කරලා ওই විදිහට යම් දැන් අපි ඕක පොඩ්ඩක් කරනවාත් අපි හිතමු මහරාවුලේ වද නන්දකෝ වද ඒ වගේ සූත්‍ර වල කතා කරනවානේ. ඇහ නිත්‍ය දනිත්‍ය කියලා මොකක් හරි ඇහ ඔස්සේ කතා කරගෙන යනවා කරුණ. දැන් අන්න මූලිකවම කියන්නේ ඒක මම. ඔහුනේ කියන්නේ දැන් මෙතන ආත්මය හෝ ආත්මය කියලා අනාත්මය කියලා කියන්නේ මම ඉඳගෙන මම නැති වීම කියන එක නෙවෙයි. ඒ කියන්නේ මම නැති වුණා කියලා කියන්න හදන්නේ මේ ඉස්සරහම දැක්මක් ඇති කරනවා. දැන් ඔය කරන ඔයද යෙදීමක් ඇතුළත ලැබෙනවද කියලා කාරණාව ඉස්මතු කරලා එහෙම නැත්නම් අනිත්‍ය අනිත්‍ය නම් දුකයි. කියන මොකද මේක අනිත්‍ය නම් දුක නම් ඔය දෙන්න කතා කරන්නේ. කියන්නේ යෙදීමක් ඇතුළත ලැබෙනවද කියලා අහපුවාම දැන් ඔය ප්‍රශ්න ටිකේ උනත් පිළිවෙලක් තියෙනවානේ. ඔය ප්‍රශ්න ටික අහලා එහෙනම් යෙදීමක් ඇතුළත ලැබෙනත්නම් මේක මගේ කියලා දැන් අර කතා කරගෙන ඉන්න කරුණ මගේ කියන කරුණකින් අපි විමසන්න ගියේ. මගේ කියලා කියන්නේ සුදුසුද කියලා යහන්නේ. දැන් දැක්මක් ඉස්මතු කරනවා යම් කරුණක් අල්ලගෙන. සුදුසුද. එහෙනම් මේක මගේ කියලා ගත්ත නිසා නේද ඕන්ලෙන් ලෝකේ අපි යම් කරුණක් ගත්තත් එහෙම මගේ මට කියන කර්මස් එක්ක නේද මම සතුටුනේ. සතුටුනේ මම නම් දුක්ුනේ මම නම් මට මගේ කියන කර්මස් එක්ක ඉස්සතුනේ මම නේ. එහෙනම් දැන් ඒකම මම කියලා කතා කරලා ඉවරයි. මම කියලා ගෙනෙන සුදුසුද එහෙනම්? දැන් මගේ කියන කරුණක් යෙදෙන්නේ නැත්නම් දැන් මම කියලා ගෙනෙන සුදුසුද? දැන් මගේ මම කියලා ගැනීම කියන කාරණාවක් යෙදෙන්නේ නැත්නම් يعني එහෙම මේ දාන්න දෙන්නේ සුදුසු නැත්නම් එහෙම ගැනීම සුදුසු නැත්නම් අපිට ඒ කරුණ ලං වෙලා අල්ලගන්න පුළුවන් නේද? එහෙනම් අන්න ඒ එතන අර තේරුම් ගන්න ඕනේ දැන් කියා අහනකොට කියන්නේ ආත්මය ඇති බව නැති බව කියන ඇති බව හෝ නැති බව දෙකම ලං වෙලා අල්ලගෙන ඉතිරි කියන කරුණ අපිට අර පරියායයක් එකයි ගන්න වෙන්නේ. يعني දහම් පරියාය එක එකකින් වචනයක් ඉලියට අරගෙන කතා කරන්න ගියම අරුවිද ගොඩක් ඇති වෙනවා සමහරවිට. ඒක අපිට දැනුම වශයෙන් නිරවුල් කරගන්න ඉස්සෙල්ලා ගැටලුවක් නැහැ. නමුත් අපි එතන තියෙන විග්‍රහයට ගිහිල්ලා බලන්න ඕනේ අර ඒ දහම් පරියායක බලනකොට ඒ විදිහට. නමුත් අපිට මම කියලා ගැනීම කියන්නේ ආත්මය කියලා කියන්නේ මම නැතිවීම කියන එක පෙන්වන අපව. එහෙම යමක් කියන්න හදනවා නෙවෙයි. නැත්තම් දැන් අපිට මූලිකවම අන්න ඥානකම තියෙනවා. ඉන්න තැනක ඉඳලා අපි දැක්මක් ඉස්මතු කරනවා. ඒ දැක්ම අපි සම්මප්පඤ්ඤාය දැක්කා බං කියලා ඒ දැක්ම භාවිත කරන්නේ කියන්නේ ඊට පස්සේ. එතකොට අන්නේ මට ඒ කියපු කර්මෙත් එක්ක අදහසක් ඉදිරිපත් කරන්න ඕන කියලා හිතුණා අවශ්‍ය වෙයි කියලා හිතනවා. පෙරුවන් සරණයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ ගොඩාක් වැදගත් කරුණු ටිකක් කියුණේ. ස්වාමීන් වහන්සේ මගේ අවසාන ප්‍රශ්නය මේක පිටු අංක 163 තිබ්බේ කස්වාමීන් වහන්සේ. දැන් එතන අර සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති කියන එකට අදාළව එතන ස්වාමීන් වහන්සේ වය කියන එකට වෙනසෙන අර්ථයෙන් තමයි එතන විස්තර වෙලා තියෙන මට තේරුණ විදිහට. එතකොට මේ මම ඇත්තටම කලින් තේරුම් අරන් හිටියේ වය කියන එකත් නිරෝධ ධම්ම කියන එකත් සමානයි වගේ සමානාර්ථයෙන් වගේ යෙදෙන්නේ කියලා. හැබැයි දැන් නිරෝධ ධම්ම කියන්නේ හට නොගන්නා බවම වගේ තමයි මගේ මට තේරිලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මෙතන ඒ තේරුම් ගැනීම නිවැරදිද මේ වැරද්ද තියෙනවා නම් පොඩ්ඩක් පෙන්නලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි මම අදහසක් නිකන් දක්වන්නේ එතන මහත්යාට බලන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයේ එතන කායේ කයන පස්සේ විහෙරති කියලා දැන් අපි දැන් එතන ඌට කලින් ඒක කියනවානේ දැන් අපි හිතමුකෝ ඉරියාපත ඇස්තියට අපි සම්පජන්නේ හැටියට ඔයගේ කරුණ ටිකක් කියන්නේ එතකොට ඒ කරුණ ලෝකේ සාමාන්‍ය විදිහක් එක නෙවෙයි කියන්නේ සම්පූර්ණයෙන්ම පජානාත් කියන කාරණාවත් එක්ක නිෂ්ප්‍ර කරන්නේ එතකොට අපිට එතන තියෙන හැඩේ විස්ස බලපුවාම මේ පජානාත් කියනකොට යම් කරුණ සිග්මති කළා කියන ඒක යථාර්ථවාදී වීම කියන කරුණ ඉස්මතු කළා ඉවරයි එතකොට ඒ ඒ දැන් කායේ කායනිපස්සී ඉලෙක්ටි සමුදේ ඔය කියන කාරණාවේ ඉතිහාස ගත්තා නම් බයිස්සව කියලා ඔය කායනිපස්සනාවේ ඔය විස්තර කතා කරනකොට ඒකට අර උදාහරණ හැටියට අර ඉලියාපත සති සම්බයන් අන්න ඔයගේ කියන්නේ සම්පූර්ණයෙන් පජානාති කෘත්‍යයත් එක්ක එතකොට අපිට යා කරුණක් ඇතිගෙන ඒක යථාර්ථවාදී වෙන පෙන්වලා තියෙනවා එතකොට මේ කරුණේ අසාර්ථකවාදී වීම කියන්නේ ඒ කර්ම පදානති කියලා අපි කතා කරේ. එතකොට මේ දෙකකු කියන්නේ මේ දෙකීමේ කුත්‍ය විග්‍රහය හැටියට තමයි මෙතන කතා කරන්නේ. කියන මම දරාගෙන ඉදිරිය මම ඉදිරියපත් කරන්නේ අපේ ඥානමය සංකේත පොඩ්ඩක් පැහැදිලි කරයි වචනාර්ථ අරගෙන මේ එතකොට මහත්තයා ඔන්න ඒ කාරණාව එතෙන්ද ගිහිල්ලා බලන්න ඕනේ ප්‍රතිපත්තාන සූත්‍රයේ එතකොට මෙතන නවකයාද සේකයාද ඒ කතන්දර මෙතන ඇතුළ සාමාන්‍ය විදිහට අර්ථ විග්‍රහ හැදීගුවම අර ඔය විදිහේ එකක් තියෙනවා එතකොට මට හිතෙනවා ඒ කරුණක් පෙන්වුවාට කර්ම යථාර්ථවාදී වීම ඉස්මතු කරලා ඉවර එතකොට සම්පූර්ණයෙන්ම අන්න ආචාර්ය සම්පදාන සතිමා කියලා ඒ වීම ඉස්මතු කරලා පෙන්නවා මම හිතන්නේ වචන විග්‍රහයත් එක්ක ඥානෙන්න සම්පදාස්සක් දක්වායි තිරවස්සක් නෙමෙයි
තෙරුවන් සරණයි. සන්නාතෙන් මතක් කළා වගේම ආනාපාන පබ්බය හෝ එහෙම නැත්නම් ඉරියාපත පබ්බය හෝ ඒ විදිහට කරුණු ඉදිරිපත් කරාට පස්සේ يعني පජානාති කියන සුත්තේ ඉදිරිපත් කරාට පස්සේ තවදුරටත් ඒ සංසිද්ධිය يعني විස්තරය කරන ආකාරයක් තමයි එතන තියෙන්නේ දැන් එතකොට ඒක පැහැදිලි කරනවා දැන් අපි දැන් අර ඉරියාපතේක හරි ධාතු මනසිකාරයේක හරි පටික්කුල පබ්බේක හරි නවසී කුමන හෝ කාරණයක් එක පජානාති කියලා කතා කරලා ඒක තව දුරටත් විස්තර කරගෙන යනකොට අන්න ඒක මෙන්න මෙහිමයි සිද්ධ වෙන්නේ කියලා සිද්ධිය විස්තර කරන්න වගේ තමයි පැහැදිලි කරන්නේ අර ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියලා ඉති කියන්නේ ඒක ආරම්භ කරන්නේ දැන් අපේ සුනිල් මහත්මයා ආරම්භ කරේ සමුදේ වය ධම්මානුපස්සී වා කියන කාරණාත් එක්කනේ ඉති මෙසේ අජ්ජත්තං වා ආධ්‍යාත්මිකව හෝ කායේ කයෙහි නැත්තං කය කෙරෙහි කාය අනුපස්සී කය අනුව දකිමින් නැත්තං දකින්නේ විහෙරති වාසය කරයි දැන් උට විහෙරති වාසය කරයි කියලා කියනකොට මෙසේ ආධ්‍යාත්මිකව හෝ කයෙහි කය අනුව දකිමින් වාසය කරයි. දැන් මෙතනදි පෙන්නල නෑ විහෙරති කියලා තියෙන්නේ විහරාහි වාසය කරන්න විහෙරත වාසය කරව. එහෙම නැත්නම් ඒ වගේ මෙන්න මෙහෙම කරන්න කියලා මෙතනදි යන කිරීමක් වගේ වෙලා නෑ. මේ කියන්නේ විහෙරති වීම සිද්ධිය කියන්නේ සිදුවීම විස්තර කිරීමක් හැටියට තමයි තියෙන්නේ බහිද්දාවා බාහිරෝ කායේ කායાનපස්සේ විහෙරති කායෙහි කයානුව දකිමින් විහෙරති වාසය කරයි අජ්ජත් බහිද්දාවා ආධ්‍යාත්මික බාහිර වශයෙන් හෝ කායෙහි කයානුව දකිමින් වාසය කරයි අන්න ඊට පස්සේ තමයි අර කොටස ඉදිරිපත් කරන්නේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති තවරෙන්දි කියන්නේ සමුදය කියලා කියන්නේ හට ගැනීම ධම්ම කියන්නේ ස්වභාවය අනු කියන්නේ අනුව පස්සේ දකිමින් හෝ කියන්නේ හට ගැනීමේ ස්වභාවය අනුව දකිමින් හෝ කායස්මින් කය කෙරෙහි. ඒතර කය කෙරෙහි ඒතර කයත් නෙවෙයි පෙන්වන්නේ කය කෙරෙහි කියලයි කය කෙරෙහි හටගන්නා ස්වභාවය අනුව දකිමින් හෝ වාසය කරයි. වය ධම්මානුපස්සීවා කියලා කියන්නේ වැය වෙනවා කියන එක, නැත්නම් වැය. ධම්ම කියන්නේ ස්වභාවය, අනු කියන්නේ අනුව, පස්සේ කියන්නේ දකිමින් හෝ කායස්මි. කායානුපස්සනාවට අදාළවගෙන කායස්මි කියන්නේ කය කෙරෙහි. දැන් ඒක කය කියන පදකත්වය කය කෙරෙහි කියලයි, කය කෙරෙහි කියන පදයක් තමයි කය පිළිබඳව, නැත්නම් කය කෙරෙහි, කයෙහි කියන අදහස එන කය කෙරෙහි. වය කියලා කියන්නේ වැයවන ස්වභාවය අනුව දකිමින් විහෙරති වාසය කරයි. එතකොට අර වාසය කිරි කරන්න නැත්නම් විහෙරාමි කියලාවත් නැත්නම් වාසය කරමි කියලා හෝ වාසය කරන්න කියලා හෝනේ විහෙරති ප්‍රථම පුරුෂ ඒක වචනයකින් තමයි යොදලා තියෙන්නේ. එතකොට අර සිද්ධිය සිදුවීම ඔය තමයි යොදාන්නේ. එතකොට සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට කය කෙරෙහි නැත්නම් කය පිළිබඳව හටගන්නා වැයවන ස්වභාවය අනුව දකිමින් හෝ වාසය කරයි. මේ ඔක්කොම වචනවලට කලින් අර ඉති මෙසේ, අර පජානාති කෘත්‍ය ඉස්මතු කරලා ඊට පස්සේ මෙසේ මෙසේ කියලා අර කලින් කාරණයක් එක දැක්ම ඉස්මතු කරාට පස්සේ එහි දැක්මේ සිදුවීම විස්තර කරලීමක් හැටියට වගේ තමයි මෙසේ කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ සමුදය ඊට පස්සේ අනිත් සිහිපත් කරේ නිරෝධ ඒ කියන වචනයත් එක්ක මම හිතන්නේ සංඝාන්ත මේ සම්බන්ධයෙන් මේ වය කියන වචනයත් නිරෝධය කියන වචනයත් එක්ක මිට මාසයක දෙකක විතර කලින් ධර්ම සාකච්ඡාවකදී ඉස්මතු කරා කියලා මතකයි. ඒකේ කරුණු වශයෙන් කියන නම් මේ අදහසක් ඇත්තරම නැහැ. ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව මේ මාස දෙකකට විතර කලින් වගේ සාකච්ඡාවකදී ඔය වය යෙදෙන තැනත් නිරෝධය යෙදෙන තැනත් එක්ක කරුණු සිහිපත් කරනා වගේ අදහසක් තියෙන්නේ. මෙතන මේ අර මෙතනදී සමුදය වය යෙදෙන තැන ඉති කියන වචනයත් එක්ක නැත්නම් විහෙරති වාසය කිරීම කියන අදහසත් එක්ක ප්‍රථම පුරුෂ ඒක වචනින් සිද්ධිය විස්තර කිරීමක් හැටියට වගේ පෙන්වා දීමක් තමයි තියෙන්නේ කියලා හැඟෙන්නේ. සිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ අර වාය ධම්මා සංඛාර අපම එක එතන වාය කියන එක එනවා, අනිත් එක උදය වාය කියන එක, වායද වාය එතන වායද කියන එකද මම දන්නේ නැහැ. ඒ තැන් වල යෙදෙනව නේද වචනේ ස්වාමීන් වහන්ස?
උදය වාය, උදය වාය කියලා කියන්නේ පාලින් වාය කියලා කියනවා. මේ උදය වැය කියන වචනේ දාලා තියෙන සිංහල වචනයක් හැටියට, නැත්නම් උදය වැය කියලා කියනවා සිංහලෙන්, වය කියලා කියනවා මේ පාලි භාෂාවෙන්. වය ධම්මා සංඛාරා, සංඛාරා කියන්නේ සංස්කාරයෝ, සංස්කාර වය ධම්මා වැය වෙන ස්වභාවයෙන් යුක්තයි කියන අදහස තමයි. එතන ඉතනත් වය ධම්ම ධම්ම කියලා වචනයකුත් තියෙනවා. දැන් වෙනසෙනවා කියලා කියනකොට අපිට කියන්න පුළුවන්න්නේ තියෙන දේ නැති වෙනවා කියලා. වය ධම්මා කියලා කියනකොට ධම්ම කියන ස්වභාවය කියන කාරණයක් එතන සමි කිට්ටුවෙම තියෙන. දැන් වය ධම්මානුපස්සීවා කියලා නේ කියන්නේ. ඒක දැන් වැය කියලා කියපු ගමන් අපිට ඒක සැරේට ඔළුවට එන්න පුළුවන් අදහසක් හැටියට, තියෙන දේ නැති වෙනවා කියන වගේ අදහසක් එන්න පුළුවන්. නමුත් එතෙන්දි දැන් වය ධම්මානුපස්සීවා කියන එකත් ඊටස වය ධම්මා සංඛාරා, ඒ තැන්වලම ධම්ම කියන වචනයත් එතන, ධම්ම කියලා කියන්නේ ධර්ම නැත්නම් ස්වභාවය කියන අර්ථයත් එතන ඉස්මතු කරලා මේ තියෙනවා.
ස්වාමීන් වහන්සේ, එච්චරයි ගැටලු. ඔබ වහන්සේලා මට ගොඩාක් මේ තිබ්බ කුකුස් ලියා ගන්න උදව් කළා. ඔබ වහන්සේලා සියලු දෙනාටම මේ මෙතෙක් කරගත් පුණ්‍ය කුසල් අනුමෝදන් කරනවා. ඒ වගේම කොබ්බල මහත්තයාටත් ගොඩාක් පින්. තෙරුවන් සරණයි.
තේරවසන අපසන්නස මේ අපසන්නස මේ අර ජීවිත අධීම කියන එක අපසන්නස ධර්මත් එක්ක ගලපන්න කියන්නේ මේ සූත්‍රගත ධර්මත් එක්ක ගලපන්න කියන යන්න එපා කියන අපි සමතරානස ධර්මත ඒක පැහැදිලි අපසන්නස කියන්නේ ඒක අපිටම මේ අපේ සංකල්පයක් එක්ක ගිහනි කොහොමද ගලපන්න වෙන්නේ අපසන්නස දැන් හැබැයි ඊපස් අපසන්නස මතතර ජීවිත අධදකීම කියන එක විමසීම කියන කාරණයට යොමු වෙන්න ඕනේ කියන එක අපසන්නස. එතකොට දැන් ජීවිත අධ්‍යක්ීම කියන එක අපසන්නස අපිට ප්‍රකට වෙන්නෙම කියන්නේ අපි එදා එදා ජීවිතේ කියන එක මතු වෙන්නෙම අපසන්නස මේ අපේ අපේ දේවල් එක්කනේ අපසන්නස කියන්නේ අපි හිතන කියන හිතන දැනෙන ඔය හැමදේම එක්කමනේ අපේ සවනස ඒකනේ ප්‍රකට වීම ඒකේ ප්‍රකට වීම ඉස්මතු එක ඒකත් එක්ක ඒ ක්‍රියා ඒ සිදුවෙන ක්‍රියාවලිය මොකද්ද කියලා විමසීම කියන කාරණයට ගියාම අපි සන්නස එතකොට ඒක වෙන්නේ ඒක මූලික ඒකට මූලික ආරම්භයම කියන්නේ කි පදනම පිහිටන්නේ අපි සන්නස අපි කොහොනේනේ අපි සන්නස එතකොට ඒ විමසීම කියන කාරණයේදී මේ කියන්නේ ඒක තමයි අපි සන්නස අන්තිම ඉතුරු වෙන්නේ කොහොමද අපි සන්නස කියන්නේ දැන් මොන හරි දෙයක් එක්ක අපි දී ඒක මොකද්ද කියලා හිතලා ඒක මේ ඒකේ එක ගැන පුළුල්ල හිතන්න ගත්තොත් කොහොමද අන්තිමේට ඉතුරු වෙන්නේ අපසන්නසෙක ඉතුරු වෙන දෙයක් නෑ මේ කියන්නේ ලෝකයේත් අර විමසින් ක්‍රියාවලියක් කියන කාරණයට විතරක්ම කියන්නේ ඒ කියන්නේ විමසීමක් කියන කාරණයට විතරක් ඉතුරු වෙනවනේ අපසන්න ඒ කියන්නේ ඉතුරු වෙනවට තරම් මේ ඒක විතරයි කියන්නේ අපසන්නස එතකොට අපසන්නස මේ ඒකයි ඒක 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 ජීවිත අත්දැකීමත් එක්කනේ අපසන්නස වෙන්නේ දැන් කියන්නේ අපේ මේකත් එක්කනේ ඒකයි අර ජීවිතයයි ධර්මයයි කියන එක දෙකක් වෙන්න බෑ කියන එකයි ජීවිත අධ්‍යක්ීම ධර්මයට ගැලපෙන්නේ නැහැ කියන එකයි ජීවිතයයි ධර්මයයි කියන එක දෙකක් වෙන්න බෑ කියන එකේ කාරණේ අපි සන්නස චුට්ටක් අපි පැහැදිලි කරගන්න පුළුවන් තරම් සන්නස අපි සන්නස
කරවන්නේ මේ ඇත්තටම දැන් මෙහෙම හිතමුකෝ අපිට ජීවිතයේ අධ්‍යක්ීමක් හම්බ වෙනකොට අධ්‍යක්ීම තියෙන්නේ හැම වෙලාවෙම පිරිසිදුයි තිබීමක් එක්ක පුත්‍යයි. එතකොට අපිට ජීවිතේ මොනෑම හෝ අධ්‍යක්ීමක් එනවනම් ඒක පිරිසිදු වීමක් නෙවෙයි අපි ඉස්මතු වෙන්නේ. ඊළඟට මේ අපි කියන්නේ මෙහෙම හිතමුකෝ. මොන දැන් අපි ධර්මයක් අහනවා. එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ ධර්මයේ අර්ථාන්විත නොවි ඒ කියන්නේ දැන් මුක්තිකාමි සමාජයකට එයාලගේ ගැටිය අර ඉවසීමේ ඉස්මතු වෙන එක ඒ කියන්නේ කපිනත් බව මේ සූරත්තේ ඒ වගේ ගැටි එයාලගේ තියෙන නිසා එයාලගේ ධර්මයක් කියන්නේ බාහිරින් එහෙදි අනුගත වීමක් කියන එක අපිට ධර්මයේ හැටියට මමක් හම්බලා තියෙන නිසා අපිට ධර්මයකුත් තියෙන නිසා මම ධර්මයේ මෙහෙම කියන්නම්කෝ දැන් ඔන්න අපිට දැන් මොකක් හරි කටෙක් කනවා කියන එකද දැන් කයක හිතෙන් දැන් කය අපිට මේ මදුරේ කෑවොත් එහෙම අපිට ඒකත් එක්ක තමයි කය කියන එකත් ප්‍රකට වෙන්නේ. එතකොට අපිට දැනෙන කියන කාරණාවක් එක අන්න කය. එතකොට දැන් දිගුවේ දැන් ඒ අපි අහලා තියෙන සූත්‍රවල තියෙන කය පහසක් නිසා දැනගන්නවා. ඒක අපිට දැනගැනීමක් නිසා කය ප්‍රකට වෙනවා නේ. එතකොට දැන් අපිට උපේ මන අපිට නිරවුල් වෙනවා නම් දහම පැත්තෙන් අපි බලනකොට ඒත් අපිට ජීවිත අත්දැකීමට ගලපන්න පුළුවන්කමක් එන්නේ. එහෙනම් ඒත් අපිට ජීවිත අත්දැකීම් පිටසම හේවීමක් එක්කට වෙන්නේ හරි විදියට සුපෙන් ගවීමක් වෙනවනේ. මොකද මේ කියන කරුණ අපිට යෙදෙන විදිහක් එක්ක කියලා නැහැ. හැබැයි මේ කියන එක බොරුවක් නෙවෙයි. කය පහසක් කියන කාරණාවක්යි දැනගැනීම කතා කරන්නේ. කය පහසක් දැනගැනීම කියන්නේ. ඒකත් මේ මහත්ය අපි එකත් එක්කයි කියන්නේ. ඒකට දරගෙන එහෙම එකක් තියෙනවා. එහෙනම් අපි අඥානකම ලෝකේ ඉන්නව නම් ඒ අඥානකම එක්ක සහෘදයේ විදිහට ධර්මයේ කියලා නැත්තම් එහෙනම් එතන පිරිසිදු වීම කිසිම දෙයක් තියෙන්නේ ඉබේ තියෙන එක. ඒතර අපිට ජීවිතයේ ඕනම අත්දැකීමක් වෙනවා නම් ඒ අත්දැකීම දැන් අපි හිතන්න හොඳ නැහැ හිතන්න ගන්න තැනම සක්කාය නිරෝධය කියන එක. අනික සක්කාය නිරෝධය කියලා දාගෙන හිතන්න ඕනේ. මොකද අපි ධර්මයේ කියන කාරණාවක් හිතන්න යනවා නෙවෙයි අපිට ඇත් කොනේ ජීවිතේ මෙතන ඇත්ත මොකක්ද කියන කාරණාවක් අපිට ඕනේ. අපිට ඕනේ ඇත්ත මොකක්ද කියන එක කනිරෝධ කරගන්න කියන එකද කියන කිප්පනද ගෞල් කරගන්න වෙනවද කිප්පන හැටියට. ඒකෙන් දැන් අපිට ධර්මයේ අහලා ඉවරන කටින්. එතකොට අපි දන්නේ කොහොතාවත් යංග. අපි දන්නවා ධර්මයේ කියන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපි ඒක ගොඩාක් දැනගෙන. දැන් දැනගත්ත කාරණාත් එක්ක අපි හිතන් යනකොට අනාගත නිත්‍යත්වයක අපේක්ෂාවක් වාඩි වෙලා තමයි. අපි සූත්‍රයක් අහන්න ගිය හිතන්නේ අපි කලින් දන්න සූත්‍රයේ මම දන්න වචන ටික මේ වාඩි වෙලා මේක කලින් පහත එකක් නේ. ඒ දැන් සංකල්පයක් එක්ක වාඩි වෙලා බණ ටිකක් අහන. එතකොට දන්න දෙයක් නිරවුල් කරගන්න හද. එතකොට අන්නේ එහෙම නැතුව අපි තාත්වික විදිහට ඒ කියන්නේ අපිට ඇත්තටම ගත්තොත් කොහෙන් ගත්තත් අපිට තියෙන්නේ අපේ තියෙන කුමක්කුවත් ඒක පිටසල කරන්නේ. ධර්මයව මොකක් ඕනෙම කාරණාවක් බලහන වෙලාවක් නම් ඒක අහන කල්ලා දෙවිත්‍යා තියෙනු වීම තියෙන තිබ්බම ඇති. නමුත් අපිට ජීවිතේ ඇත්තටම ලැබෙන කාරණාව ධර්මයේ පැත්තට ගිහින් බලද්දී මහත්තයා ධර්මයේ කියලා නේ අපේ ජීවිත අත්දැකීම කවුරුම විදිහට. ඊළඟ ජීවිත අත්දැකීම කියන එක අපේ කෝණයක වෙන තැන තිබ්බා කියන්නේ අපේ අපිට ගෝචර නැති එකක් තියෙන තැනදී සංකල්පයක් කියන කාරණාව අපිට ඒ විදිහට කියලා දෙනවා මේ මෙන්න මේක සංකල්පය. එතකොට අන්න දැන් පිට අර එතනට උදව්වක් තියෙනවා. ආයෙත් මේකේ බොරු පදනමක් නෙවෙන්නේ එක්කක් නේ. ඒ කියන්නේ බොරු පදනමක් කියන අදහස් කරන්නේ අපි ජීවිතේ අපිට යෙදෙන සත්‍යෝ කරුණකින් කියලා දෙන්නක් වෙනවනේ මේක. ජීවිතේ දෙන කාරණාවක් අත්දැකීමක් වෙන්නේ නැත්නම් අත්දැකීම කියන එක ඇත්තක් හම්බ වෙලා තහවුරුවක් වන එතන ඉහට විමසීම ඉස්මතුවේ නැත්නම් එහෙනම් අපිට මේ අපි හිතාගෙන ඉන්න කරුණු ඒ කියන්නේ මේ පදන මේ කියන්නේ මේ ඇත්තක් කියලා අපි ලැබෙන ඉන්න කරුණු ඒක අපෙන් නේද කොයි පැත්තෙන් බැලුවත් මේ ඇත්තක් කියලා ලැබගන්න ඉඩකුත් නැහැ ධර්මයේ වුණත් මේ ඇත්තක් කියලා ලැබගන්න ඉඩකුත් නැහැ. එහෙනම් අපිට පිළිසින හිවිම විතරයි අපි ඉන්න තැනක ඉඳලා කතා කරන්නේ ඉන්නේ. නමුත් අපේ ජීවිතේ අපි ධර්මයේ ජීවිතේ දෙකක්ද එකක්ද කියන කාරණාව වෙන අපි හිතේ උත්සහනේ අපිට තියෙන ඇත්තටම කල්යාණ මිත්‍රයෙක් ලැබුණම හිතන්න කියන කාරණාව හිතන්නයි අහන්න කියන කාරණාව අහන්නයි වෙන මොකක් හරි කෘත්‍ය පනවනවා නම් මේක ලියන්න කිව්වා ඒක ලියන්න. ඒක මොනවා හරි ඒ කියන කෘත්‍යයක අනුගත වීමක් කියන එක මූලිකවම තියෙනවා. එතකොට මට හිතෙනවා මහත්තයා හරි ප්‍රශ්න දෙන්න අපි ජීවිතයයි ධර්මයේ එකක්ද දෙකක්ද කියන කාරණා වුණත් එන්නේ අපි දෙක පෙච්චි හින්දා. මට එක පෙච්චි හින්දා නැත්නම් මම මේ දෙකම මට මෙන්නම කරත් ඒක නිසා අපිට එහෙමවත් යන්න ඕනේ නැති කියලා හිතෙන්නේ මට නම්. මොකද ඒ ප්‍රශ්න ඔක්කොම ඉන්නේ අපේ පැත්තේ ආපහු මම ඉඳගෙන මට එන කරුණක් එක්ක තමයි විග්‍රහ ඔක්කොම ඉන්නේ. කියන්නේ අපිට ඒක නිසා නමුත් අපිට ඒ වයින්නම් එන නිසා තෝපියව කතා කරලා ගෞල් කරගත යුතුයි. නමුත් මගේ අදහස නම් සම්පූර්ණයෙන්ම අපිට කියන දේ කරොත් ඒ කියන කරුණ මෙතෙන්ද මේ කරුණ කල්යාණ මිත්‍රණක ඇයි මේක ඉදිරිපත් කරන්නේ. විමසපු කාරණාවක් අහනකොට ඒ විමසපු කාරණාවන්ට යම් විග්‍රහ ඉදිරිපත් කරන්නේ ඒ ඉදිරිපත් කරන විග්‍රහයක් කරගෙන ආයෙ ලබ ගන්නක් නෙවෙයි. ඒකේ අපි හිතාගෙන යන ක්‍රමයට අදාළව ඒක කවුරුටත් මේ විදිහට හිතන්න. නැත්තම් ඕක මෙහෙම හිතන්න එපා. ඒවා පෙන්වන්න නම් දහම් කරුණ ගන්න. ඒ අදාළ කුච්චි කරගත්ත නම් ඒක විග්‍රහය. ධර්මයේ කතා කරන දේ තමයි. අපි එහෙම නැතුව දැන් අපි හොඳට විමසන ජීවිත අධ්‍යයන විමසගෙන ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහලා ඉවරිනා දෙන උත්තරේ එතනින් එහාට විමසීම ඉස්මතු දීුනේ නෙමෙයි. එතනින් එහාට ධර්ම කාරණා විතරයි. ධර්ම කාරණාවෙන් පෙන්වලා දෙන්නේ අපේ ජීවිත අධ්‍යයන පිටසම හෙළීමේදී මාසයක කරපු වැරද්ද පෙන්වන විදහම් කාරණාවක් ඇති. ඒක නිවැරදි කරන්නයි ධම් කාරණා. අපිට ධර්මයක් හම්බෙන එතන ඉඳලා ඉතින් එතකොට අන්නේ ඒ කියන්නේ ඔබගේ ගතිය අපේ තුල තියෙනවානේ. ඒක නොවෙන්න නම් එහෙම තැනකම පිටිපෙන වෙන්නේ කියන කරුණම විශ්ම තියෙන්න ඕනේ. ඒකට වඩා ප්‍රබල තැනක් දෙන්න වෙන කියන දක්වන්නේ මගෙන් අදහසක් පිට තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අදහස් කරයි
කියන ප්‍රශ්න. එහෙනම් අපි සනන් දරසනා
ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගේම සහ කොග්ගලගේ මහත්යගෙන් අවසරයි. අර සුනිල් මහත්තයා ඉස්සර වැය ගැන අහපු ප්‍රශ්නෙට මේ වැයයි නිරෝධයයි අත්තංගමයයි 382 ධර්ම සාකච්ඡාවේ ඉතාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. තෙරුවන් සරණයි.
අවසර අපි සනස මේ පුළුවන් තව ටිකක් විග්‍රහ කරගන්න පුළුවන් නම් අපි සනසන ත්‍යාසන
තෙරුවන් සරණයි. අද ධර්ම සාකච්ඡාව පිළිබඳව මතක් කරපු වන්ට ගොඩාක් තින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ හිතනවා නලීක අපේ අංගදසි සයන්හන්සි දක්වපු අදහස හොඳටම ප්‍රමාණවත් කියලා උන්වහන්සේ අවශ්‍ය සියලුම කාරණාවන් මේ මිශ්‍ර කරලා ප්‍රති කරලා අවශ්‍ය කාරණා සිහිපත් කළා කියලා අදහස තව සිහිපත් කළත් අපි ඒ කාරණේම වෙනස් වචන වලින් කියීමක් වගේ තමයි තියෙන්නේ. ඒ විදිහට අපි දරා ගමු නේද?
එහෙමයි. අපි මේ අපි අමිත දස්සනත් මතක් කරපු නිසා හොඳයි අපි හන්න තරන්න.
හොඳයි තරන්න තරන්නයි.
තව කාට හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නැත්නම් අපට අවසන් කරන්න පුළුවන් අපේ සංඝහන්ත ලෞදේ ඉඳන් ඉන්න නිසා. එවන් කරණයි. සයින්හත මට පොඩි නිකන් අරටලුවක් නැත්නම් අදහසක් ආව ඉස්සෙල්ලාර අත්ත කියන එකයි අරුත්ය කියන එකයි එතන එකක් තමයි දැන් අපට මොනවම හරි අර්ථයක් ආවනම් එතන මම යෙදිලා වගේ අදහසක් තියෙනවනේ දැන් ඉස්සෙල්ලාර සංඥාව ව්‍යවහාරය කරනවද සංඥාවක් ඒ පිළනන් ඒක ව්‍යවහාරය වෙනවා එහෙම නැත්නම් ඒ එතන අර්ථයක් ඇවිල්ලා ඒකම ද එතන මම යෙදිලා කියන කියන්නේ අත්ත කියන එකේ ඒ මොන අර්ථෙන් ගත්තත් කියන්නේ පුද්ගල ස්වභාවයෙන් ගත්තත් අර්ථයක් කියන ස්වභාවයෙන් ගත්තත් අර එකම සිද්ධිය වගේ නේද කියලා මට හිතුණා මේ කොටක් පුළුවන් නම් පැහැදිලි කරන්න අවශ්‍යයි පෙරවන් කරන.
පෙරවන් කරන්නේ එතෙන්දී අර කොහොමද දැන් අර මූලික වශයෙන් අපි ලෝකයක් තියෙනවා තියෙන ලෝකයේ මම ඉන්නවා කියන අදහසනේ ඇත්තටම අපිට තියෙන්නේ. ඒ කියන්නේ අර හිමගත්තුතින් කියන්නේ මට තමයි පේන්නේ මට තමයි ඇහෙන්නේ මට තමයි දැනෙන්නේ මට තමයි තදගතිය මම තමයි යන්නේ මම තමයි එන්නේ මම තමයි කතා බහ කරන්නේ මම තමයි සාකච්ඡා කරන්නේ කියන කාරණයක් එක මූලික වශයෙන්ම ගත්තුතින් එතෙම මම ඉන්නවා මමක් නැහැ කියන තැන නෙවෙයි අර කියන්නේ ඒ මම කියලා අඥාන කමෙන් ගැනීමක් තියෙනවනේ. මූලික වශයෙන් අපි ජීවත් වෙන මට්ටමින් ගත්තට පස්සේ මම නැහැ නෙවෙයි මම ඉන්නවා කියන තැනින් ගන්නවා. වෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වල තියෙන්නේ මනාව දකිද්දි සුදුසු නැහැ කියන අදහස. ඒකට අර්ථ කියන වචනය මේ අර භාෂාත්මකව හා භාෂාවෙන් ව්‍යවහාරයෙන් ධර්මයේ කියන තැන එහෙම යද්දී අර අර්ථ කියන වචනය දීලා තියෙන්නේ දැන් මොකද ලංකර ගැනීම කියන වගේ අර්ථයක් අදහසක් එක තමයි දීලා තියෙන්නේ. එතකොට
බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීන තියෙන්නේ ඉන්නා වූ මමෙක් නැති වෙනවා කියන එක නෙමෙයි. නමුත් මේ මම කියලා ඉන්නවා මම කියන්නේ මූලික වශයෙන් මම නොවීම තැන තැන විමසීමකට නොයද්දි මම කියලා ගන්න වෙනවා. මොකද දැන් කතා කරන මම ඉන්නවා, සවන් දෙන අපි ඉන්නවා, එහෙමනේ සාකච්ඡා කරන මම ඉන්නවනේ. හැබැයි ඒක නොදන්නා ක්‍රම නිසා, නොවිමසීම නිසා, විචක්ෂණයකට යොමු නොවෙච්ච නිසා මම කියලා ඉන්නවා කියන තැනින් ගන්නවා. හැබැයි ඒ මෙතනදි වෙන්නේ මම ඉන්නවා, ඉන්න මම නැති වෙනවා කියන කාරණයක් එක නෙමෙයි වෙන්නේ. මම කියලා ගැනීමේ අඥානකම දුරු වීම. එතකොට ඒ දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයක් දෙන්නේ විමසීම පිණිසනේ. එතකොට දැන් බුද්ධ වචනයකින් බල යෝනිසෝ මනසිකාරයක්නේ උත්පාදනය කරන්නේ, විචක්ෂණයක්, විමසීමක්, සිතීමකට යොමු කිරීමක්, චින්තනයේ මෙහෙවීමක් නිස්මතු කරන්නේ. හරි, මගේ පෞද්ගලික අත්දැකීම මම කියලා ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අත්ත නැත්නම් තමා කියන වචනයක් දීලා තියෙනවා. එතකොට තමා දැන් තමා කියලා දීපු තැන්වල අපි හිතමු රූපං අත්තතෝ සමුනුපස්සති කියලා වගේ තැනක් ගමු. එතකොට ස්වરૂපය කියන කාරණයත් එක තමයි අත්තතෝ. තමා වශයෙන් නැත්නම් ඇද ගැනීම වශයෙන් ඒක ජීවිතයේ දැක්මක්ම වෙලා ඒක. ඒ වගේ ගත්තට පස්සේ දැන් අපේ කුමන හෝ අත්දැකීමක් ගත්තට පස්සේ ඒ අත්දැකීමත් එක්ක මම කතා කරන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දීපු විග්‍රහය තුළ යම් විදියක විග්‍රහයක් දුන්නා නම් දහම් කාරණයක් ඇතිරේ. දැන් බුද්ධ වචනයක් දෙන්නෙම බුදුරජාණන් වහන්සේ හෝ කල්යාණ මිත්‍රයා හෝ වචනයක් දෙන්නෙම අපි ඉන්න මට්ටමින් අපේ ඉන්න අත්දැකීමටම. නමුත් අත්දැකීම තහවුරු වීමක් හැටියට නෙවෙයි, අත්දැකීම ස්වකීයකට ගැනීමේ වැරැද්ද පෙන්වා දීමක් හැටියටනේ. ඉතින් ඒ නිසා අත්ද කියන වචනය යොදන තැන අනුව බලන්න ඕන. සමහරලාට මේ සූත්‍ර දේශනාවල අත්ද කියන වචනේ ඇතැම් වෙලාවට ඉන්නමම තමාම හඳුන්වන විදියට තහවුරු එහෙමත් පැහැදිලි කරපු තැන් තියෙනවා. ගොඩාක් දුරට බුදුරජාණන් වහන්සේ ධර්මපරයායක් කියන්නේ යෝනිසෝ මනසිකාරයක් ඉස්මතු කරන්න දෙන්නෙම අර අපේ අත්දැකීමට මම කියලා නැත්නම් තමා කියලා ගැනීම, මේ නැත්නම් තමා කියලා ගැනීම, මම කියලා ගන්නවට වඩා මම කියනෝනම් අහං කියලා ගන්න, අහං මම කියන තැනකට වඩා තමා කියලා ගැනීමේ අදහසක්. එතකොට අර උපසාහිනහන්සේ පෙන්නලා දෙනෝනේ තැනක තමා මේකට වැරදි කරුද නිවැරදි කරුද කියලා කියනකොටම අර ඒ වගේ තැනකුත් අරගෙන කියනෝනේ අර තමා කියලා කියන තැන මොකද සාස්වතව ස්ථිර වශයෙන් මම ඉන්නවා කියන තැනක් කුළු ගන්නවන්න කියනකටත් වඩා මේ තමා තෙමේ තමා කියලා යෙදුනේ ඇයි? ඇත්තටම මගේ වර්තමාන අත්දැකීම ගත්තට පස්සේ තමා කියලා යෙදිලා තියෙනවනේ. තමා කියලා යෙදුනේ ඇයි කියන එක හොයාගෙන යමක් පිණිස ගත්තනම් හොඳයි කියලා හැඟෙනවා. අත්ත කියන වචනේ සාමාන්‍ය අර්ථයේ තෙමේ කියන අර්ථයක් වෙනවා. ඊට පස්සේ අල්වා ගැනීමත් එක්ක තෙමේ කියන අර්ථයේ ඉස්මතු වීමක් තියෙනවා. එතකොට ඒක අල්වා ගැනීම තෙමේ වෙන්නේ ඕනේ අනුව තමයි. අපි නොදකින තාක්කල් ඉන්න මමෙක් එක්ක කතා කරන්න පුළුවන්. විචක්ෂණයත් එක්ක දැකීමත් එක්ක තමා කියලා ගැනීමේ වැරද්ද තමා කියලා ගැනීමේ වැරද්දේ මූලකම දුරු වීමත් එක්ක ගැනීම හොඳයි කියලා හිතුණා. තේරුම් ගන්නයි.
පෙරවන් සරණයි. ෆයිනල් පෙරමතර. තව ටිකක් විමසුවේ ඔකේ අර අපිට සමහර විට වැරදි ධර්මය කියලා අර සමහර අහන්න ලැබෙන්නේ අනිත්‍ය කියන එක නිත්‍ය නැති බවින්, ඒ වගේ සමහරලාට අහන්න ලැබෙනවා මේ අනත්ත කියන්නේ අර්ථයක් නැති බවින් කියලා කතාවක.
එතන අපේ කොග්ගල ගේම හතේ එතකොට එතන තයන්න වෙනස් එතන අර්ථ එතකොට ඔව් අර්ථයක් නැහැ ඒතුළු මෙතන මහ ප්‍රාණ තයන්න තමයි යොදල තියෙන්නේ මේ එතන අන අත් අනත් කියන තැන එතන අර්ථයක් නැහැ එහෙම ඔව් එතන එහෙම ගත්තොත් ඉන්නම් මහ ප්‍රාණ තයන්න නම් දී නැතිනේ අර්ථයක් නැහැ කියන එක තමයි නේ. ඔව්.
නැහැ ඒක අර වචනේ අර්ථයට වඩා දැන් අපි මේ හැඟීම වාගෙන යනකොට දැන් අපි අර්ථයක් යෙදුනොත් මම ඉන්නවා වගේ ස්වභාවයක් තියන නේ ස්වභාවය. ඒක ටිකක් පිටුවෙන් යන ඒවා නේ. සංඥාවක් මොකක් හරි මේක අඥාන කම නිසායි මේක කියලා ඒක දැක්කේ නැත්නම් එහෙම ඒක පැත්තකින් ඒක දෙයක් වෙලා අනිත් පැත්තෙන් තමා යෙදිලා මේ සිද්ධි දෙකම යෙදෙනවා නේද?
ඔව් ඒක තමයි. අපිට ආර ගොඩාක් වටිනවා කියන හිතුණ තෙන් බුදුරජාණන් වහන්සේ දීපු වචනින්ම ගන්න එක නේද? ඒක ගොඩක් සුදුසු. ඔව් ගොඩක් සුදුසුයි. ඉතින් අපි මොකද තනි වචනෙන් හාත්පස අර්ථය වෙනස් වෙන්න පුළුවන්. දැන් සංඛාරා සංඛාරා කියන වචන දෙක ගත්තත් දැන් සංඛාරා කියලා කිව්වොත් අල්ප ප්‍රාණ කයන තිබුණු කුණු ගොඩවල් කියන කසල ගොඩවල් කැලි කසල කියන අර්ථයෙන් සංඛාරා කියනකොට තමයි අර සකස් වීම කියන අර්ථයෙන් එනිසා වඩා සුදුසුයි අපිට දීපු විදියටම මේ ගැනීම ගොඩක් හොඳයි කියලා හිතුණා.
එහෙමයි අවසරයි. මොන අපි තවකට හරි යටලු තියනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් අවසන් කරමු නේද?
මකිර ඇහෙනවද දන්නේ? ස්වාමිනවාස මට පොඩි ගැටලුවක් තියෙන මම හිතන්නේ මේ කාල වේලා ඇතු වෙයි දන්නේ මේ කහනකට මේ මට චූට්ටක් මේ පැහැදිලි කරන දෙන්න පුළුවන්ද? අපි මේ පටිච්ච සමුප්පාදේ එන එන අවිද්‍යා පත්‍ය සංකාර සංකල්ප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ආදී වශයෙන් තියෙන විග්‍රහයේ මේ එතන අර අවිද්‍යාව මේක අපි අර සිතුවිල්ලක ඇතිවීමට වගේ දාලා ගන්න වෙලාවක මට මම හිතන විදිහට මම වැරදි වැරදි නම් දැක්කේටත් පුළුවන්. දැන් අවිද්‍යා පත්‍ය සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන දැන් තියෙන නාම රූප විග්‍රහ කරතනදී නාමය කියනක වේදනා සංඥා චේතනා පස්ස මනසකාර කියලා විතර ගන්නවා රූපේ වෙනම තියෙනවා. එතකොට අර මෙතන මං ගත්තොත් අපි ගත්තොත් විඥානය කියන තැන චක්කු විඥානය කියන අදහසින් අවිද්‍යා රූපයක් දැක්ක වෙලාවෙත් එන විඥානය කියලා හිතුවෝ ඊට පස්සේ විඥානය කියන තුලම මේ ඒ විඥානය කියන්නේ සිතක් මේ ඒ සිත තුල තියෙන චේතනා ටිකක් මේවා ටිකක් මේ වේදනා සංඥා චේතනා කියලා කියන්නේ. එතකොට අර ගත්ත රූපයේ පිළිබඳව තිබුණු වේදනාව ගැනතර නාම රූප කියන තැන වේදනා සංඥා චේතනා කියන පස්ස කියන ටික ඒ චෛතසික ටික අර අර විඥානය කියන හිතේ තියෙන වේදනා සංඥා චේතනා පස්ස ටිකද එහෙමනම් ආයි නාම රූපච්ච සලායත සලායතන පස්ස වේදනා කියලා පිටිපස්සෙන් ආයි පස්ස වේදනා කියලා කියනවා. මේ එතන මට පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම හැබැයි ඔය සිතුවිල්ල එක ඉපදින එකයි නැති වෙන එකටයි ඔය ගලපන්න ගියාම තමයි ඔක මට නිකන් මතක් මේ ප්‍රශ්නයක් ඇටිලා ඔබ වහන්සේට මේක වැටුණාද මන්ද මම මේ අහන ප්‍රශ්නේ.
තේරුවන් සරණයි මහත්මයා. දැන් පටිච්ච සමුප්පාදයේදී පෙන්වන්නේ මේ පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පාද විභංගය කියලා වෙනම අපි එක අදහස ගත යුතුයි. කියන්නේ පස්සෙන් අපි මේ ඔක සංයුක්තනිකාය දෙක පොත් වහන්සේ තුල පළවෙනි සූත්‍රයත් දෙවෙනි සූත්‍රයත් සූත්‍ර දෙකක් තියෙනවා.
ඒකෙදි පටිච්ච සමුප්පාදය පෙන්නද්දි අවිද්‍යා පත්‍යහ සංඛාරා සංඛාර පත්‍යහ විඥානං කියලා එහෙම පෙන්නනවා. එතකොට අවිද්‍යා පත්‍යහ සංඛාරා කියලා කියන්නේ මෙසේ මෙය ඇති කල්හි මෙය වේ කියලා තමයි පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මහත්මයා එතනට දැන් ඒ සූත්‍රයේදී ඒ විදියට විතරනේ පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් ඔබතුමා ඉදිරිපත් කරපු කරුණු මෙන්න මේ කාරණා මෙහෙම මෙහෙම තියෙනවා කියලා පටිච්ච සමුප්පාද විභංගයේදී බෙදා වෙන් කරලා පෙන්වීමේදී තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදය කියන තැනත් ඊට පස්සේ විභංගය කියන තැනදීත් ඒ කාරණා දෙක කවලම් කර ගැනීම යෝග්‍යතර වන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ යම්කිසි මාර්ග කෘත්‍යයක් එක න්‍යායක් පෙන්වා දීමක් නේ පෙන්න තියෙන්නේ. අනේ මාර්ග කෘත්‍යක ඒ න්‍යායක් පෙන්වා දීමක් නේ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක දැන් අපි විභංගය කරලා පෙන්නන්නේ අපිට විමසීමකට යොමු වීමකට තමයි. ඉතින් අර අපි දැන් අර විඥාන කියන එකෙන් අපි සිත කියලා ගැනීම වැරදි. මොකද මේ විඥාන කියලා කියන්නේ දැන් ඒකදී මම හිතන්නේ අපේ සාමිනහසේ කරපු දේශනාවකුත් තියෙනවා සමහර වෙලාවට සිත කියන්නේ එකක්ද, මනස කියන්නේ එකක්ද, විඥානය කියන්නේ එකක්ද කියන එක සිත මනස විඥානය කියලා කියන්නේ එක තැනකදී ඔය අසුතවන්ත වගේ සූත්‍ර වලදී එකක් හැටියටත් වෙන්නලා දීලා තියෙනවා. ඒකේ කෘත්‍ය හැටියට සිතේ මනසේ විඥානයේ කෘත්‍ය හැටියට සොයාගෙන යෑමට ගෝචරත්වයට පාදකත්වයට අනුව සොයාගෙන යෑමේ වෙනස වෙනම ඒ යෙදෙන තැන අනුව පෙන්නලා දීලා තියෙනවා. එතෙන්ද කියනවා විඥානයේ තියෙන පිරිසිඳ දකින්න විඥානම් පරිඤ්ඤා විඥානයේ තියෙන්නේ පිරිසිඳ දකින්න. එතකොට විඥානයේ පිරිසිඳ දකිනවා කියලා කියන්නේ ප්‍රඥාවේ භාවිතය කියන තැන. ඊට පස්සේ චිත්ත ගැන කියලා තියෙද්දි චිත්තං දන්තං සුඛාවහං සිත දමණය කර ගැනීම සැපේ ගෙනත් දෙනවා කියලා වෙනම කියලා තියෙනවා. මනස ගැන කියලා තියෙනකොට මනසා සංවරෝ සාදු මනස සංවර කිරීමක් සම්බන්ධව ආයතන පරයායත් එක්ක එහෙම සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා මහත්මයා අපි අර උතනදී අපි අර මෙන්න මේ කාරණේ මේක මෙහිමද මේ කාරණෙන් මේ කාරණේ වෙනවද මේ කාරණෙන් මෙහෙම සිද්ධ වෙනවද කියන කාරණයටත් වඩා මේ අර යෙදෙන දැන් අපි තුමු විඥානය කියලා කියන්නේ විඥානය කියලා තැන විස්තර කරන විජානාති කියන වචනයත් එක්ක විඥානය කියලා කියන්නේ දැනගන්නවා කියන අදහසත් එක්ක ඇත්තටම අපි සෙවිය යුත්තේ මෙන්න මේ කාරණේ නිසා මේ කාරණේ වෙනව නේද මේ කාරණේ නිසා මේ කාරණේ වෙනව නේද කියන කාරණයටත් වඩා අපි හිතමු චක්කු විඥානේ ඇස දැන ගැනීම ඇසේ දැන ගැනීම කියන්නේ මොකක්ද? ඇසේ දැන ගැනීම නිසා නම් අපි සසරට වැටිලා තියෙන්නේ. ඇසේ දැන ගැනීම කියන්නේ මොකක්ද කියලා හොයාගෙන යෑම තමයි වඩාත් සුදුසු වෙන්නේ. අපි තුමු නාම රූප කියලා. නාම රූප කියන වචනේ තේරුම නම් කරන ස්වરૂපය කියන එක තමයි සාමාන්‍යයෙන් අර්ථයේ එන්නේ. ඕක විභංග කරලා කොටස් කරලා පෙන්වද්දි තමයි ඔය පස්ත වේදනා සංඥා චේතනා පස්ත මනසිකාර කියලා එතෙන්දි මහත්මයා හොයන්න ඕන. දැන් පස්ස කියලා කියනකොට ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? පස්ස යෙදීමක්නේ. ඕනම යෙදීමක් මොකද්ද කියලා හොයන්න යනවා. වේදනා කියන්නේ විඳීම. විඳීම කියන්නේ මොකද්ද කියලා මේ හොයාගෙන යෑම. අර ඒ වගේ චේතනා කියන්නේ කල්පනා කිරීම නැත්නම් චේතනය කිරීම, කල්පනා කිරීම, කර්ම කෘත්‍යයත් එක්ක කතා කරනවනේ. ඒ කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යෑම තමයි වඩා මානසිකාර. මොකද්ද මනසිකාර කරනවා කියන්නේ මොකද්ද කියලා අන්න ඒ වගේ තැන්වලින් මෙන්න මේ කාරණේ සිද්ධ වෙනවා මේ කාරණේ සිද්ධ වෙනවා කියන තැනට ගියොතින් අපේ මහත්මයා අපි දැනුම ගලපාලීමක් තමයි කරන්න යන්නේ. ඒතකොට හුදු දැනුමකින් අපි නතර වීමකට යන්න පුළුවන්. ඒ නිසා අපි එක කාරණයක් අරගෙන අපි හිතමු විඥාන. කියන්නේ විඥානේ කියන්නේ මොකක්ද? දැනගන්නවා. දැනගන්නවා කියන්නේ අර්ථය මොකක්ද? අන්නේ විදිහට එක කාරණයක් අපිට අපේ ජීවිත අත්දැකීමක් පාදක කරගෙන ඒ ඔස්සේ හොයන්න යෑම කරොතින් තමයි ගොඩක් හොඳ කියලා හිතුණා. හොඳයි, තිරුවන් සරණයි. කොග්ගලගේ මහත්මයා මේ අපි කාලය ගත වෙච්ච නිසා
එහෙම අවසන් කරමු නේද? සතුලන් මහත්මිය.
එහෙමයි. එහෙමයි රවි මහත්මයා, උදවයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේ, කුරුණෑකල රත්නසාර ස්වාමීන් වහන්සේ, ඒ වගේම මාතලේ අමිතදසි ස්වාමීන් වහන්සේ, මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා අප වෙනුවෙන් මේ ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරා. මේ ස්වාමීන් වහන්සේලා ඇත්තටම දානය වුණත් මේ අතපසු කරගෙන වෙන්නේ නැති අපිට මේ උදව් අපිට වෙනුවෙන් මේ ධර්ම දාන මේ කුසලයේ සිද්ධ කරගන්නේ. ඉතින් ඒ වගේම ඒ සියලුම දෙනාම රැස් කරගත්තේ ධර්ම දාන මේ කුසලයක්. අපි සියලු දෙනාම ධර්මාශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසලොත් අපි ස්වාමීන් වහන්සේලාටත් රවි මහත්මයාට අනුමෝදන් කරනවා. සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ පින්වත් මව්පියන්ටත්, රවි මහත්මයාගේ මිය පරලොව ගිය මෑණියන්ටත්, පියාණන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ වගේම ඒ සියලුම දෙනාටම උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම දෙනාට, ප්‍රශ්න ඉදිරිපත් කරපු මහත්මීන්ටත්, ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටම උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රවි මහත්මයා ඔබතුමාට යොමු වෙනවා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා.
තෙරුවන් සරණයි. ඉතින් හැමදාමත් අපිට මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන තුලානි මහත්මියට අමමරස්තර දත්ත තින්න අනුමෝදන් වෙන්න. ඉතින් මේකත් ඒ පවුල්වල එකක් මේ ගිනාපෙන්ටත්. ඒ වගේම මේ නාලිකා පාත්‍රයගෙන යන ආරම්භයේ සිටම පත් උපකාරී වෙන ඒ ගයන් මහත්මයතුළු පොතුහැර පවුලේ සියලු දෙනාටත් ඔන්ගේ පවුල්ලලායට නිගෙන්නාසයෙන් කති මෝම කරුප්තින් අනුමෝදන් වෙන්න. ඒ වගේම තවත්න්න අයරින් පහය දෙන ඒ තාක්ෂණික විදිහට රෙකෝඩ් කරන්න උදව් වෙන අපේ කමල් මහත්මයතුළු ඒ සියලු දෙනා දැන් හැමෝම පුණ්‍ය අනුමෝදන් සිහිපත් කරනවා. ඒ වගේම ඒ හැමදාමත් අපිට මේ හත් කරුණාවෙන් ඉදාත් පැහැදිලි කරලා දෙන අපේ අපතරයි ඒ තනමල් වෙල ඥාන වෙන ස්වාමීන් වහන්සේ නාමලේ අපදස්සන් මහන්සේ හපතියද්දි සත්තර ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාට අපි හැමෝම රැස් කරගත්තු තින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් ඒ ධර්මයේ පැහැදිලි කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න. ඒ වගේම ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම මේ තින් හේතු ආසනා වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. සර්වං සරණයි. වහන්සේලාට යමු.
තෙරුවන් සරණයි. විශේෂයෙන්ම ධර්ම ප්‍රීතිය හැරෙනකොට අපේ ස්වාමීන් වහන්සේට ධර්මයේ ආයි අපිට අමුතුවෙන් කිරදීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවද කියන ප්‍රශ්නය ඇත්තටම ඇති වුණා. සමහර වෙලාවට ස්වාමීන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආරණ්‍යයේ වැඩ කටයුතු කරගෙන ඊළඟට සමහර වෙලාවට ස්ථානයේ ඉන්න අයට පහසුකම් සපයමින් ඉදිකිරීම ආදී කටයුතු සිද්ධ කරනවා. සමහර වෙලාවට අපහසුතා මැද බෙහෙත් සමහර වෙලාවට වළඳමින් ওই විදිහට විශාල කැපකිරීමක් කරනවා. එහෙම කොහොම නමුත් අපි සියලු දෙනාටම බොහොම කරුණාවෙන් අපේ තරාතිරම නොබලා අපි ඉන්න මානසික මට්ටම නොබලා අපි ඉන්න තැනින් ඔසවාලන්නට අවශ්‍ය වෙන අපේ ජීවිතවලට එබිලා අපේ ජීවිතවල තියෙන වැරදි අඩුපාඩු අපි හිතන මතන හැටි ඒ කෝණ කොහොමද කියලා කිරලා මැනලා බලලා අපිට අවශ්‍ය ඒ අවවාද උපදෙස් දෙන්න නම් ස්වාමීන් වහන්සේ සන්තකව අපරිමාණ තෙතමනය තෙතමාතු ගතයක් කරුණාවන්තකමක් තියෙනම එහෙම නැත්නම් උන්වහන්සේට ධර්ම ප්‍රීතිය හැරුණකොට බැලුවොත් කායික වශයෙන් ගලුවොත් හරි විඩාවක් ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙම වෙලක් ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා වෙනුවෙන් දක්වන කාරුණිකත්වයේ සුදුපටු නැහැ අප්‍රමාණයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඇති ණයගති භාවය කොයිතරම්ද කියලා ඒක ගණනය කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපේ ගෞරවනීය හදවතින්ම නෙමුණු ගතිය විතරයි අපිට පූජා කළ හැකි ඒ කරන කැපකිරීමට. ඒ නිසා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සුවය, චිරජීවනයේ ආයුරාරෝග්‍ය සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේට මේ හැම කටයුත්තක්ම කරගැනීමේදී එදා කාලේ බුදු පියාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟින් සිටියාසේ. අපේ ස්වාමීන් වහන්සේට වර්තමානයේදී මේ උත්තම දහම් ශාසනික කටයුත්ත පතුරවාගෙන යන්නට කියන මහා සහායකත්වයක් අපේ අමත දස ස්වාමීන් වහන්සේ දක්වනවා. ඉතින් උන්වහන්සේගේ කියන්නේ ස්වාමීන් වහන්සේගේ අත්‍ය උදාහර කටයුතු අපේ ඒ කටයුතු සිද්ධ කරගෙන යන මහා ශක්තියක් ලොකුණක් වෙන කටයුතු කරන ඒ අමත දක්ෂතාවින් වහන්සේ ඇතුළු ඒ ස්ථානයේ වැඩ ඉන්න සහ කටයුතු කරන හැම දෙනාටම අපි මෙත් සිතින් ආශිර්වාද කරන්නට ඕන. ඒ වගේම මේ අවස්ථාවේදී අපේ හතරණියද්දේ රතනසාර ස්වාමීන් වහන්සේ තමන්ගේ විහාරස්ථානයේ වැඩ කටයුතු රාශියක් තිබියදී ඒ කටයුතු වලට සහසම්බන්ධ වුණා. ඒ වගේම අපේ ලොකු ස්වාමීන් වහන්සේ හැමදෑමත් මෙත් සිතින් සිහිපත් කරනවා. ස්වාමීන් වහන්සේ මේ සිද්ධ කරගෙන ස්වාමීන් වහන්සේගේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල ලෝකෙට විවෘත කරද්දී ජනගත කරද්දී විශාල කැපකිරීමක් නොමසුරු දායකත්වයක් සහ බොහොම නිහතමානී ගුණයෙන් පිරිපුන්ව ධර්මය බෙදා දීමේ පරම අභිනාශයෙන් අපේ රවි පොග්ගලගේ මෙතුමා දක්වන සහායකත්වය හා දායකත්වය සිහිපත් කරන්නට ඕනමයි. ඒ වගේම මේ වැඩසටහන බොහොම අලංකාරව තුලනාත්මකව මෙහෙයවන ඒ තුලානි මහත්මියට මෙත් සිතින් ආශිර්වාද කරන්න ඕන. පුතුහෙර පවුලේ හැම දෙනාටමත් මේ කටයුත්ත ආරම්භ කිරීම හා විශාල දායකත්වයක් දැරීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ කටයුත්තට සහ සම්බන්ධ වෙච්ච මගේ සහෝදර ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මෙහෙණින් වහන්සේලාටත් ජීවිතයේ අර්ථය සොයා යන, සත්‍ය ධර්මය සොයා යන, නිවරදි දහම්කර ජීවිතය යොමු කරමින් ධර්මයටම ජීවිතය කැප කිරීමට උත්සුක වන පින්වත් දායක දායිකා පින්වත් සෑම සියලු දෙනාටමත් මෙත් සිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම මේ ජීවිතයේ ඇති නිස්සාරත්වයට හේවා. සියලු දෙනාටම මේ උතුම් වූ සත්‍ය ධර්ම වැටහීම පිණිස මේ අපිට ලබා දෙන ආලෝකයෙන් අපේ ජීවිත අන්ධකාරය දුරු කරගන්නට, සත්‍ය සොයාගෙන යෑමට, සත්‍යයන් කුමක්දයි පසඳලන්නට, ජීවිතයේ පිරිසිදු දැකීමට අවශ්‍ය වන නැන නුවණ දිනෙන් දින වැඩි දියුණු වේවා කියන අදහස හිතට තබාගෙන සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ.
සාදු සාදු සෝනාංශලට තෙරුවන් සරණයි. මහාචාර්යතුමාටත් තුලානි මහත්මියටත් තෙරුවන් සරණයි.
සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි.